Hari Sankara. Sananta Chakvalisu Atra Gacchantu Devata Saddhammam Muni Rajasya Sunantu Sagga Mokkhadam Dhamma Savana Kalo Ayam Vadanta Dhamma Savana Kalo Ayam Vadanta Dhamma Savana Kalo Ayam Vadanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Pinnatni Buddhipiyanana Hanse Nivanmaga Pahada Vyuktakara Dheema Sandaha Desanakara Vadala Ekayana Margaya Iyat Peredat Me Pabba Dasaya Sampurna Manaturu Kaya Kaya Anupassanava Vedanasu Vedana Anupassanava Chitte Chitta Anupassanava Vigrahakala Me Vigrahakala Tavadurattat Kaurut Avadarane Karagata Yutui Api Avadiyen Inna Kalyatula Davase Dadininden Torava Avadiyen Inna Hitagan Hitiyat, Hitagan Hitiyat Hitagan Hansela Hitiyat Me Mona Iriyahuen Hitiyat Ape Ehe Kana Nasaya Divakaya Kiyana Paha Bahitete Vyurta Agantukehi Upakiritena Upakiritam Enna Pulva Evagama Adhyatmika Vasen Ape Hita Kirupena Atule Atulante Kirupelati Enisa Me Atulante Pirisidu Karaganai Api Me Anapana Sati Samadhi Pihitala Patiutu Karala Me Depattak Duidenam Adami Kepu Ara Sevitabha Sevitabha Sutre E Depatta E Karaniya Karaniya Dharma Kriyatmaka Kala Yutte Then Terungata Yutte Vartamana Mohote Tamange Sitadai Me Aramuna Enne Ehata Aramuna U Rupaya Ita Passe Ara Chaku Vinyane Hatiyata Hitate Enawa Kanata Aramuna U Shabdaya Sota Vinyane Hatiyata Atulata Enawa Nasayata Aramuna U Gandasuwanda Gana Vinyane Hatiyata Abhyantareta Enawa Evagama Divata Aramuna U Rasa Kayata Aramuna U Pahasa Manasata Aramuna U Dhamma Hatiyata Adhyatmikava Vinyane Shaktiya Upata Labhana Enisa E Vartamana Muhutai Api Araksha Karagata Yutte Then Apita Nodanima Mede Siddhunana Vinadi Pahakati Isela Then Atun Lavavat Eka Vinaskaran Bhe Then Eka Gatiya Khati Sanpatula Avasana Enisa Me Aramuna Aramane Gatiya Khati Sanpatun Iselai Api Me Gatiyen Midi Nidhaswela E Verdi Gatiya Ayin Karla Even what I tend to Honda Gatia Atulkaragata Yutti. Apitamuko Munahetu Agnisa, හෝ ඇයට කන්නට නාසයට දිවට ගයට මනට මේ හායටම ඉන්න පුළුවන් අපිට තරහයන වැඩක් නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයක් දැක්කවෙන්න පුළුවන් ඇහුවවෙන්න පුළුවන් ඒවගම මේ නොයෙක් ආකාරයට එක එන්න පුළුවන් ඒ නොගැලපෙන දේ නොපෑහෙන දේ නොසීහෙන දේ නිසා අපේ හිට දෙවැනි වේශයකට පත්වෙන දේශයක් ඇතිවෙන අපිට තරහක් එනවා ඒ තරහ ආවොත් කිලුටු වෙන්නේ ඇතුළාන්තේ ඒ කිලුටු වෙන්න එන ඇතුළාන්තේ කිලුටු නොවි ඒ වෙනුවට අපි මෛත්‍රිය මෙත්තානුසතිය වඩලා එතන පිරිසිදු කරගන්න ඕන එතකොට මේ තරහ අයින් කිරීමෙනු මෛත්‍රිය ඇතුළට ගැනීමෙනු දෙකෙම දුවිදේ නම් වඩාංගේ දෙක සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි දෙආකාරයෙන්ම දෙපැත්තෙන්ම වෙන්නේ මොකද පිරිසිදු වීම එතකොට මේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ ධම්මපරියාය මේ සේවිතබ්බා අසේවිතබ්බා ධම්මපරියාය නිවැරදිව තේරුම් ගත්තොත් මේ ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ ඒ ක්‍රියාකාරකම් දෙකෙන්ම වෙන්නේ තමන්ගේ අධ්‍යාත්මයත් බාහිර ක්‍රියාකාරකම් දෙකම පිරිසිදු වෙනවා. ඒක නොකරොත් ද්‍යාකාරයෙන්ම කිලුටු වෙනවා. ඒක නිසා කිලුටු වෙන වැඩ කළොත් හතර අපායට යන්න වෙනවා, දුක් විඳින්න වෙනවා, කරදර විඳින්න වෙනවා, ප්‍රශ්න ගැටලු වෙනවා. නමුත් අර පිරිසිදු වුණොත් ඒ සියල්ලේ විදී නිදහස් වී නිවීමට විමුක්තියට නිදහසට නිවහල් භාවයට පත් වෙනවා. ඒ නිසා මේක කල්පනා කරන්න ඕන මේ ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ අර චක්කුංච පටිච්ච රූපේච්ච සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රස කාය පටිච්ච පොට්ටබ්බ මනාජ පටිච්ච ධම්මේ කියන මේ පටිච්ච වෙන අරමුණු හය සඳහා පමණයි මේ ආනපාන සති සමාධිය පිහිටන්න ඕනේ. හැබැයි ඔය අරමුණු හය නැවත අර අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන අධ්‍යාත්මික බාහිර මේ ආකාර වූ 11කින් වෙනවා. ඒ වගේම මේ අරමුණු හය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස් ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ගේ චිත්ත පිරිසිදු කරගන්න නම් මේ ආකාරයට වර්තමාන මොහොතට හිත පවත්තලා මේ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න ඕනේ. ඒ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමේදී අර සම්පජානකාරී හෝති කියන එක ඉතාමත්ම වැදගත්. ඒ නිසා ආනපාන සති සමාධිය පූර්ණ වෙන්නේ සම්පජානකාරී හෝති වුණොත් පමණයි. සම්ප්‍රජනනය වෙන ක්‍රියාවක් නම් ඒක ආනපාන සතියට විරුද්ධයි. පිරිසිදු වෙන්නේ නැහැ. සම්ප්‍රජනනය වෙන සංඛ්‍යාන රාගයේ ද්වේෂයේ මෝහය. එතකොට සම්ප්‍රජාන කියන එකේ තේරුම රාගය ද්වේෂය මෝහය අලුතෙන් ප්‍රභවය වෙනවා ප්‍රජනනය වෙනවා අලුතෙන් උපදිනවා. ඒ කියන්නේ සමුදය අලුතෙන් උපදිනවා. සමුදය අලුතෙන් උපදිනවා නම් කෙලෙස් ගති කිලුටු ගති ඇති වෙනවා අනුසය උපදිනවා. සම්ප්‍රජනනය වෙන්නේ නැති නම් අරණකාරී හෝති නම් ඉතින්දි අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. මෙහෙම මේ එකම ධර්මයක් ආනපාන සති සමාධිය කරගෙන යනකොට අර සම්පජානකාරී හොති මේ සියලු තැන්වලදී කියලා තියෙන මේකමයි. ඒ වගේම අර පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය නවසිවතික මනසිකාරය මේ සියලු තැන්වලදී කියලා තියෙන්නේ මේ අපිව ඇමකට උගුලකට අහුවෙන්නේ මේ ඝන සංඥාවක් දුව සංඥාවක් නිත්‍යසේ සුඛසේ අත්‍යසේ අපි දකින නිසයි බලන නිසයි තීරණය කරන නිසා. ඒ නිසා මේ අපේ දැක්ම වෙනස් කරගන්නයි පටිකූල මනසිකාරය ධාතු මනසිකාර පබ්බය නවසියෝතික පබ්බ මනසිකාර පබ්බය මෙනෙහි කළ යුත්තේ. එතෙන්දී අපි දකිනවා අපි කොයි ආකාරයෙන් මොන ආකාරයෙන් මොන තරම් ප්‍රියමනාප වුණා මේක අපිට කැමතිසේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක නියත ලක්ෂණය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. මේ ලෝකේ තුල අපි කොච්චර කැමැත්තෙන් ප්‍රියමනාප වුණා අපි කැමති වුණා අපිට යමක් උපාදානය කරගෙන ඒ ආකාරයෙන් පවත්වන්න නවත්වන්න පුළුවන් ධර්මතාවයක් කොතැනකවත් ලෝකේ පවතින්නේ නැහැ. උපාදානය කරගත්ත සියලු දේ දුකට හේතු වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සංඛාරයක් කරනවා නම් තමයි එකතු කරගන්නේ. සංකාර කියන්නේම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරලා යම එකතු කරගන්න උපාදානය කරගන්න අයිති කරගන්න ගොඩ ගහ ගන්න කරන කියන හිතන සියලු ක්‍රියාකාරකම් අයිති වෙනවා සබ්බේ සංකාරා කිව්වා. ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තාම මේක තේරුම් අරගෙන අර ආනපාන සති සමාධිය සම්පජානකාරී හෝති ආකාරයට පඩාගෙන යනකොට පවත්වාගෙන යනකොට වර්තමාන මොහොතට හිතට එන දේ තේරුම් ගත්තාම ඒ අනුව හිත නිවෙන්නට මිදෙන්නට යනවා. ඒ අනුව අර වේදනාසු වේදනානුපස්සී විහෙරති වෙනවා. චිත්තේ චිත්ත අනුපස්සී සිද්ධ වෙනවා. ඒක වෙනකොට තමන්ට තේරුණත් නැතත් මේ ධම්මේසු ධම්ම අනුපස්සනාව සිද්ධ වෙනවා. නමුත් සිද්ධ වුණාට අපි එතෙන්දි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගත යුතු නිසා ඒ පූර්ණ වෙන ආකාරය මේ ධම්මේසු ධම්මානුපස්සනාවෙන් විග්‍රහ වෙන නිසා මේක බලන්න ඕනේ. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? මේ හිත පූර්ණ වශයෙන් පිරිසිදු වෙලා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් සාමුලින්ම මුලින්ම උදුරලා සමුග්ඝාත වශයෙන් සමුච්ඡේද වශයෙන් අර විඝාත පරිලාහ කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාවේ පළමු කොටම තියෙන්නේ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ. අර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම මේ නීවරණ ධර්ම පහ ඇතුළාන්තේ අධ්‍යාත්මික බඹයක් වමන වූ ශරීර කූඩුවේ පිටට පේන්නේ නැහැ මේ නීවරණ ධර්ම. නිවන ආවරණය කරන ලද ධර්ම පහ මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ අර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම අලුතෙන් සකස් වෙනවා. මම අලුතෙන් සකස් වෙනවා. රාගයෙන් කටයුතු කරන ප්‍රියදේට ඇල්ලුණ අවස්ථාවේ රාගානුසය, තණ්හානුසය උපදිනවා. ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම පටිඝානුසය අලුතෙන් උපදිනවා. මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම මානානුසය, අවිද්‍යානුසය අලුතෙන් උපදිනවා. අනුසය කිව්වෙම අලුතෙන් උපදින නිසා. ඒ අනුසය උපදීමත් සමගම මේ නිවන ආවරණය වන කරුණු පහ අධ්‍යාත්මිකව නිවන මාන. ඒ අධ්‍යාත්මික චිත්තසංතානය අඳුරෙන් වසනවා. රාග අඳුරෙන්, ද්වේෂ අඳුරෙන්, මෝහ අඳුරෙන් වහනවා. ඒක නිසා මේ අර කායකායානුපස්සනාව වඩනකොට චිත්තේ චිත්තානුපස්සනාව වැඩෙනකොට වේදනාසු වේදනානුපස්සනාව වැඩෙනකොට මේ නීවරණ ධර්ම ක්‍රමානුකූලව හිතෙන් පහව යනවා, ඉවත් වෙනවා, පහින් යනවා. ඒ අනුව මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බයත් තේරුම් ගත යුතුයි. ඉද භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච පන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. මේ පංචසු කියන්නේ පහ නිවන ආවරණය කරන කර්මු පහ කොහොමද විදී නිදහසන්නේ කියන එක මෙතෙන්දී විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්කු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජන්තං කාමච්ඡන්දෝති පජානාති. පජානාති කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් මේක තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සන්තං වා අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අජ්ජත්තං බාහිර වශයෙන් එහෙම ඇති වෙන එකක් නෙමෙයි. සන්තිමේ සන්තං වා අත්තිමේ ඊළඟට තියෙනවා අසන්තං වා නත්තිමේ අජත්තං කාමං ඡන්දෝති පජානාති. අර අතුලාන්තය මේ සන්තං අපි අර සංකීර්ණ රාගය ද්වේෂය මෝහය කැමැත්තෙන්ම ප්‍රියබයෙන්ම කරනකොට අත්ති ඇත යන මේ දේ අපිට මේ පැවැත්ම මේක වටිනවා මේක සාරයි මේක හොඳයි කියන අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දය අලුතෙන් උපදිනවා. දැන් මෙතන කාමච්ඡන්දය කියන වචනේ පොඩ්ඩක් විග්‍රහයක් තියෙනවා. මෙතන තියෙන වචන තුන කාම ඉච්ඡ අන්ද ඒ ඇහැකන නාසය දිවකය මන රමණය කරන සියලුම දේ කාමච්ඡ. ඒ ඉච්ඡ ඉච්ඡ කියන කැමැත්තෙනුයි මේක කරන්නේ. ඒ කැමැත්තෙන්ම කය රමණය කිරීමට කරන සියලුම දේ නිසා අර අන්ධ වෙනවා. මේ පොට්ටපාද සූත්‍රයේ කිව්වේ මේක. ඒක නිසා මේක පොට්ටපාද වෙනවා. අන්ධයාගේ අන්ධ තත්වයට පත් වෙනවා. පොට්ටපාද කියන තත්වයට පත් වෙනවා. ඇතුළාන්. ඒ නිසා ඇත්ත ඇති ඇති දකින්න බැරි විදිහට වැහෙනවා. ඒ නිසා දැන් මේකට හේතුව සන්තං වා අත්ති කාමච්ඡන්දං අත්ති. මේ කාමච්ඡන්දය හොඳයි සුවයි ප්‍රියයි මනාපයි මිහිරි එකේ අමාරයක් තියෙනවා වටිනාකමක් තියෙනවා සාර. සංසාර කියන්නේ මේ සංසාර කියන එකමයි සන්තං වා කාමච්ඡන්දං අත්ති කිව්වේ. ඊට පස්සේ මේ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට අසන්තං වා කාමච්ඡන්ද නැත්ති මේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති. මේක තමන් මේ ප්‍රජනනය වෙන බව වෙන දේ වෙන ආකාරය වෙන හැටි තමා විසින්ම දැකගත යුතු අවස්ථාවක් තමයි පජානාති. ඊළඟට මේක සිද්ධ වෙන්න අවස්ථා තුනක් හිතේ ක්‍රියාත්මක වෙනවා. ඒ අවස්ථා තුන මෙතන ඉදිරියට විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි එක යතාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. මෙතෙක් නූපන් කාමච්ඡන්දය අලුතෙන් උපදින ආකාරය උපාදෝ හෝති යතාච. යතා පරිදි තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා පජානාති. දෙවෙනි පියවර යතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති. ඒ අලුතෙන් උපදින්නට එන කාමච්ඡන්දස්ස කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න පුළුවන් ප්‍රහාණය කළ යුතුයි කියන එක තමන්ට යදා පරිදි තේරුම් ගන්න පුළුවන්. ඒකේ යහපත තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව යතාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් යතා පරිදි මේ අලුතෙන් උපදින්නට එන කාමච්ඡන්දය නෝපදවා ඒක ප්‍රහාණය කිරීම නිසා මේ නෝපදවා වෙනස් වීම නිසා තමන්ගේ වෙනසක් ඇති වෙනවා. මෙතෙක් කල් අපි ආයතික රටාවක් සකස් කරගෙන හිටියා. මේ ශරීර කූඩුවේ අර කාමච්ඡන්දයට ගැළපෙන පරිදි ඇට මස් නහර මිදුළු සියලු දේ සකස් වෙලා තිබුණා. දැන් අපි ඒ කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න වුණාට පස්සේ අපේ ඇට මස් නහර මිදුළු මේ සියලු දේ වෙනත් අතකට ක්‍රියාත්මක වෙලා අර ආයතික රටාව සාමුලින්ම අනිත් පැත්තට හැරෙන්න ගන්න. ඒක තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් ඉස්සෙල්ලා මේ ආනපාන සති සමාධිය ගැන තේරුමක් නැති වෙලාවේ අපි නිකන් බොහොම කැළඹීමකින් කිටි කැවෙනවා, සතුටක් සුවයක් දැනෙනවා. ඒකාමච්ඡන්දය. දැන් අපි මේක යථා පරිදි තේරුම් ගත්තට පස්සේ මේ කැළඹීම කිටි කැවීම අපිට ඌලන්න බෑ, අපිට දරන්න බෑ. ඒකේ තියෙන නරක අපිට තේරෙනවා. ඒ අනුව අපි මේ ආයතික රටාව වෙනස් වෙනවා. ඒක තමන්ට අත්දැක ගන්නට පුළුවන් වෙනවා. නිවැරදිව සතියක් පමණ මේ ආනපාන සති සමාධිය නිවැරදිව කරගෙන යනකොට. ඊළඟට ඒක පළවෙනි එක මේ කාමච්ඡන්දය පිළිබඳව. හැබැයි මේ පහම අධ්‍යාත්ම කියන අධ්‍යාත්මික වශයෙන් සිදුවන වෙනස්කම් මිසක මෙතන බාහිර වශයෙන් කාටවත් පේන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ ඇතුළාන්තය තුළයි මේ සියලු වෙනස්කම් සිද්ධ වෙන්නේ. දැන් පළවෙනි එක තමයි මේ කාමච්ඡන්දය. සන්තංමා කාමච්ඡන්දං අත්ති, අසන්තංවා කාමච්ඡන්දං නත්ති කියන තත්වයටපත් වෙන්නේ අර පියවර තුන. අර අනුප්පන්නස්ස කාමච්ඡන්දස උප්පාදෝ හොති තංච පජානාති, උපන්නස්ස කාමච්ඡන්දස පහණං හොති තංච පජානාති, පහිනස්ස කාමච්ඡන්දස ආයත්තිං අනුප්පාදෝ හොති තංච පජානාති. දැන් මෙතෙන්දී මම එක වචනයක් විග්‍රහ කරන්න වෙනවා. මොකද මේ පින්වතුන්ගේ යථාභූත ඥාන දර්ශනය සඳහා මේ අපි මේ ආයතනික රටාව සකස් කරගෙන තියෙනවා. මේ සංසාර ගමනේ අපි ඔය කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද උද්දච්ච කුක්කුච්ච නිසා, මේ පංචකාම නිවරණ ධර්ම නිසා අපි අපේ ශරීරේ අපි මේ ආමිෂ සුවය මිනින්න, ආමිෂ සුවය ලබන්න, ආමිෂ සුවයෙන් යම් ආකාරයක සුවයක් ලබන්න අපි ආයතික රටාවක් සකස් කරගෙන තියෙනවා. ආයතික රටාව අපි නොදැනම වෙනස් වෙනවා. දැන් අර රතන සූත්‍රයේ ගාථාවක් තියෙනවා මේ පිළිබඳව. තවුඟක් සූත්‍රවල මේ ආයතික රටාව, දැන් සතර සංවර සීලේ ආයතික සංවරය තියෙනවා. අවසානික මොකද්ද? දැන් ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමුඛ සංවරය, ආයතික සංවරය. එනිසා අවසානික ආයතික සංවරය ඇතිවීම. දැන් අර රතන සූත්‍රයේ තියෙන චීනම් පුරාණ නවන්නක්ති සම්භව විරත්ත චිත්තේ ආයතිකේ බවස්මි. විරත්ත චිත්තේ ආයතිකේ බවස්මි. මේ ආයතික රටාව නිවීම සහ මුලින්ම නවත්තිනවා. ඉතින් ඒක නිසා මේ ආයතික රටාව තමන් තුළ තමන් කැමැත්තෙන්ම හදාගෙන තියෙනවා. ඒ කාමච්ඡන්දය පිළිගන්න, ඒ ව්‍යාපාදය පිළිගන්න, ඒකෙන් සතුටක් ලබන්න, ඒකෙන් සුවයක් විඳින්න. ඒක පණිහිතයි. ඒකෙන් අපමණිහිත නැහැ. නමුත් අපි මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඒක අපමණිහිතයි. අර මේ අනිත්‍ය අනිත්‍යානුපස්සී විහෙරති, නිත්‍ය සංඥා පජාති, දුක්ඛානුපස්සී විහෙරති, සුඛ සංඥා පජාති, අනත්තානුපස්සී විහෙරති, අත්ථ සංඥා පජාති, නිබ්බිදානුපස්සී විහෙරති, අභිනන්දි පජාති, විරාගානුපස්සී විහෙරති, රාගම් පජාති, නිරෝධානුපස්සී විහෙරති, සමුදයම් පජාති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති, සබ්බූපදි පජාති කිව්වට පස්සේ තියෙන්නේ අනිමිත්තානුපස්සී විහෙරති, නිමිත්තං පජාති. ඊළඟට තියෙන්නේ අපනිහිතානුපස්සී විහෙරති, පණිහිතං පජාති. ඊට පස්සේ තියෙන ශුන්‍යතානුපස්සී විහෙරති, කියන තත්ත්වයට පත් වෙන. එනිසා මේ ආයතික රටාව මේ පණිහිට එමනනම් මේ ප්‍රණීත බව මේ ආස්වාදය මේ කිටි කැවීම මේ කැළලීම පෙළවීම සියල්ලම තමන් විසින් මේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා සකස් කරගත්ත දේවල්. ඒ සියල්ල තමන්ගේ ශරීර කූඩුව තුළම මේ ආනපාන සති සමාධිය නියම ආකාරයට බුද්ධ භාවනාවේ ආකාරයට ආනාපාන සති සමාධිය වඩනකොට තමන්ටම තේරෙනවා මේ නහරවැල් සියල්ලම වෙන පැත්තකට කැරගෙන මෙතෙක් කල් කරගෙන පැත්තට නෙමෙයි. ඒ නිසා තමන්ටම ඒක අත්දැක ගන්නට පුළුවන්. ඒවා ඊට පස්සේ නිකන් හිරිකිතයි. දැන් ඔය බොහෝ දේවල් මෙතෙක් කල් අර අනුසෝතගාමී ලෙස අපි සතුටෙන් පිළිගත්ත බොහෝ දේවල් පටිසෝතගාමී වූ ගමන් ඒවා නිකන් අපි ඉබේම හිරිකිතයි. ඒවා අයින් වෙනවා. ඒවා අයින් වීම නිරාමිෂයි. අර ඉස්සෙල්ලා ඒවා ආමිෂයි. දැන් ඒවා නිරාමිෂයි. ඒ නිසා දැන් මේ කාමච්ඡන්දෝති පජාන උපාදෝ ඒ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදෝ නත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. මේ ව්‍යාපාදයේ පිළිබඳ මේ දෙපැත්ත. ඊට පස්සේ ව්‍යාපාදයේ අර ආකාරයටම පියවර තුනක් අනුපන්නස්ස ව්‍යාපාදස්ස උපාදෝ හෝති පජානාති. මෙතෙන් මෙතෙක් නූපන් අලුත් ව්‍යාපාදයක් ව්‍යාපාදී කියන්නේ දෙවෙනි වැය වෙන පැත්ත ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ ඊර්ෂ්‍යාව වගේ සියලු දේ අයිති වෙන්නේ ව්‍යාපාදයට. ඒවා අලුතෙන් උපදින්නට එන බව දකිනවා. ඒ අලුතෙන් උපදුනහම තමන් ඒකෙන් තමන් කිලුටු වෙන බව දකිනවා. ඒ අනුව යථාජ පහිනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඒ අනුව කාමච්ඡන්දේ ව්‍යාපාදේ තුන්වෙනි එක තීනමිද්ද. තීනමිද්දත් ඒ ආකාරයටම අර අත්තිමේ අජ්ජත්ත තීනමිද්දම් අත්තිමේ ඊට පස්සේ අසං සංවා නත්තිමේ අජ්ජත්තම් තීනමිද්දම්. ඒ වගේම අනුපන්නස්ස තීනමිද්ද උපන්නස්ස තීනමිද්ද පහිනස්ස තීනමිද්ද ඒ පියවර තුන තියෙනවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පහම මේ මඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ නිවන්ට යන මාර්ගය වසා සිටින අඳුරු කරන කෙලෙස් මුල් පහ. ඒ පහම අර ආනපාන සති සමාධිය සතර සතිපට්ඨාන වැඩෙනකොට සතර සම්මප්පදාන වැඩෙනකොට සතර ඉද්ධිපාද වැඩෙනකොට මේවා ඉබේම පිරිසිදු වෙනවා. ඒ අනුව මේ පහම නිවර්ණ පහම හිතෙන් අපි දන්නේම නැතුව දිගටම ආනපාන සති සමාධිය නිවැරදි ආකාරයට වඩනකොට මේ පංචකාම නිවර්ණ ධර්ම පහම අපේ අධ්‍යාත්මික වශයෙන් සකස් වෙලා තිබුණු ආයතනික රටාව වෙනස් වෙලා පිරිසිදු බවට පත් වෙලා දැන් අලුත් තත්ත්වයක් පටිසෝත ගාමි. එතෙක් කල් ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්දච්ච කුක්කච්ච සතුටෙන්මයි හදාගත්තේ. ඒවා නිසා ආයතික රටාවක් ඉස්සෙල්ලා හදාගත්තා. දැන් ඒවා නැති වෙලා පිරිසිදු වෙනවා. ඒ අනුව අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ පාදීති. මෙතනත් ඒ වගේ දේවල් ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මාන් පස්සී බහිද්ධාවා ධම්මේසු ධම්මාන් පස්සී මේ වය ධම්මා සමුදේ ධම්මා. ඒ අනුව මේකත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ තමන්ගේ හිතෙන් ඉබේම නැති වෙලා යනවා. පිරිසිදු වෙනවා. අර ආනපාන සද්ද සමාධිය වැඩෙනකොට මේ පහම ඉවත් වෙලා මේ මඟයක් පමණ වූ ශරීර කූඩුව පිරිසිදු වෙනවා. දෙවෙනි පියවර පංචස්කන්ධය. ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඉස්සෙල්ලා අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම බොහොම ප්‍රියමනාපව බොහොම වටිනවා කියලා සාරයි කියලා හොඳයි කියලා ප්‍රියයි මනාපයි කියලායි මේ අර ප්‍රියදේට ඇලුනේ. ඒ ප්‍රියදේට ඇලීමත් සමග රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදානය කරගත්තා. දැන් මේ ආනපාන සති සමාධිය පිහිටලා අර පංච කාම නීවරණ ධර්ම ඉවත් වීමත් සමග ආයතික රටාව වෙනස් වීමත් සමග දැන් ඒ පංචස්කන්ධය උපාදානය කර ගැනීම නවතිනවා. කොහොමද? ඒ පුද්ගලයා දන්නවා බික්කු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගෝ. මේ තුන ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගෝ. මේ සමුදේ නිසා තමයි මේ අත්තංගම තත්ත්වයේ ඒ රූපස්ස අල්ලගන්නවා, උපාදානය කරගන්නවා. ඒ උපාදානය කරගත්තදී තමන්ට කැමතිසේ පවත්වන්න බෑ අත්තංගම. ඒ වගේමයි වේදනාව, ඒක මගේ සංඥාව, ඒකමයි සංකාර, ඒ වගේමයි විඥාන. මේ පහටම ඉති වේදනාය ඉති වේදනා සමුදය, ඉති වේදනා අත්තංගම, ඉති සංඥාය ඉති සංඥා සමුදය, ඉති සංඥාය අත්තංගම, ඒ වගේම ඉති විඥාන ඉති විඥානස්ස සමුදය, ඉති විඥානස්ස අත්තංගම. මේක තේරුම් ගත්තට පස්සේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්තට පස්සේ දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ඕන අර පටික්කුල මනසකාරයෙන්, ධාතු මනසකාරයෙන් සහ නවසීවිතික මනසකාරයෙන් යෝගම සම්පජානකාරී යෝති පබ්බේ. ඒ අනුව ආනාපාන සති වඩනකොට මේ පංචස්කන්ධය භාවිතා කරනවා උපාදානය කරගන්නේ නැහැ. දැන් පංචස්කන්ධය භාවිතා නොකර ජීවත් වෙන්න බෑ, උපාදානය කර නොගෙන ජීවත් වෙන්න පුළුවන්. නමුත් දැන් පුද්ගලයෝ සියලුම පුතඥාන පුද්ගලයෝ පංචස්කන්ධය භාවිතා කරන්නේ උපාදානය කරගෙන. නමුත් මේ ආර්යධර්මයේ තේරුම් ගත්තට පස්සේ භාවිතා කරනවා, භාවිතා කරනවා, උපාදානය කර ගැනීම සාමුලින්ම සබ්බූපදි පටිනිස්සග්ග. සබ්බ උපදි උපාදානය කරගත්ත සියලු දේ උපාදානය කර ගැනීමෙන් මිදී නිදහස්ව භාවිතයට පරියන්නට ගන්නවා. දැන් භාවිතයට පරියන්න හරියන්නට නොගෙන ඉතිරි ටික කරගන්න බෑ. මේ කය අපි පාත්තව ගත යුතුයි, සිව්පසේ භාවිතයට ගත යුතුයි. සිව්පසේ කියන්නේ පංචස්කන්ධයම තමයි. එක දැන් එකට ඇලෙන්න, එකට ගැටෙන්න, එකට මුලා වෙන්න ඒ අනුව උපාදානය කරගන්නේ නැහැ. ඒ අනුව අනිශ්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම සහ මුලින්ම නවත්තනවා. හැබැයි පංචස්කන්ධය තියෙනවා, පරිහරණය කරනවා, පාවිච්චි කරනවා. නමුත් උපාදානයක් නැතුව. එක දෙවෙනි ධම්මේසු ධම්මානුපස්සනාවේ පියවර. තුන්වෙනි පියවර අනික් ඒවාට වඩා ටිකක් වැදගත්. මේක තමයි ඇත්ත වශයෙන්ම තේරුම් ගත යුතු දේ. උනිචවරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ජසු අජ්ජත්තික බාහිරේතු ආයතනේසු තංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ජසු අජ්ජත්තික බාහිරේසු ආයතනේ. මෙතන කියලා තියෙන්නේ මේ ආයතන අජ්ජත්තික බාහිර 12, ජසු කිව්වේ 6, අජ්ජත්තික 6යි බාහිර 6යි. මේ සියලු කුණු කිලුටු කෙලෙස් ගති අපි අර ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටම් කියන මේ කෙලෙස් ගති ඇතුළට ගන්නේ දොරවල් 6, අර පරිමුඛං සතින් උපට්ඨ පෙට්ටා. ඒ නිසා මෙතන දොරවල් 6ක් තියෙනවා මේ කෙලෙස් පිට කරන්න, කෙලෙස් ඇතුළට ගන්න. ආයතන ඌ ගමන්ම කෙලෙස් ඇතුළට ගන්නවා මිසක පිට කරන්නේ නැහැ. ඉන්ද්‍රිය බවට පත් වුණොත් කෙලෙස් ඇතුළට ගන්නේ නැහැ, පෙරලා සුද්ධ කරලා වැඩක් ඇති ආපතක් ඇති නිවනට උපකාර වන දේ පමණයි ඉන්ද්‍රිය ධර්ම වලින් ඇතුළට ගන්නේ. ඒ නිසා මේ ආයතික සංවරය ඇති වෙනහම දැන් මෙතන මේ ආයතික සංවරය ඊගාමට වැඩගත් කොටම විග්‍රහ කරනවා. පළවෙනි එක චක්කු ඉද බික්කවේ චක් බික්කු චක්කුංච පජානාති. දැන් හොඳට තේරුම් ගන්න ඕන මෙතන අර මුළු චචක්ක සූත්‍රයේම කියලා තියෙන සියලු දේ වචන කීපකින් කියලා තියෙනවා. චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති. මේ සංයෝජනයක් උපත ලබන්නේ අර අජ්ජත්තිකායතන වූ චක්කුංච බාහිර ආයතනය වූ රූපේච්ච කයන්න තියෙනවා. ඒ අනුව තමයි යංච තදූපයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති. මෙතන විඥානය වෙනුවට දාලා තියෙන්නේ දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තමයි සාමාන්‍යයෙන් අනිත්‍යං වල දැම්මේ. නමුත් මෙතන තියෙන්නේ චක්කුංච රූපේච යංච තදූපයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති. අර සම්භවං කියන එක තමයි සංයෝජන. මේක පළවෙනි පියවර. දෙක යතාච අනුපන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. මේ නූපන් සංයෝජන අලුතෙන් උපදින්නට එන අවස්ථාව නිවැරදිව පැහැදිලිව පජානාති තේරුම් ගන්නවා දැනගන්නවා. ඒ උපදින්නට කෙලෙස් උපදින්නට එන වර්තමාන මොහොත. යතාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. ඒ උපදින්නට එන අලුතෙන් උපදින්නට එන කෙලෙස් ප්‍රහාණය කළ යුතුයි කළ හැකි කියන එක යතා පරිදි තමන් දැනගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා. ඒ අනුව යතාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානති. මෙතන තියෙන ආයතින් මේ ආයතනයක් සකස් වෙන්නේ අර චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤං තින්නම් සංගති පස්සෝ සම්පස්සරා වේදනා වේදනා තන්න උපාදාන නිසා. දැන් මෙතන අර අනුපාදෝ හෝති පහිනස්ස ඒ නිසා යතාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. මේ වගේම සෝතංච පජානාති සද්දංච පජානාති යදුත තදුභයං පටිච්ච උපජ්ජති සංයෝජනං. ඒ වගේම ඝානංච ගන්ධේච ජීවාච රසේච මේ අධ්‍යාත්මික බාහිර ආයතන 12 පිළිබඳව කායංච පොට්ටබ්බංච මනංච ධම්මේච. ඒ හැම මේ අලුතෙන් සංයෝජනං උපදිනවා. සංයෝජන උපදිනවා. සම්බන්ධතාවයන් සමුදය අලුතෙන් උපදිනවා. ඒ එක අපි යථා පරිදි පහිනස්ස ඒ අනුව අර සංයෝජන අලුතෙන් උපදින්නේ නැහැ. ඒ අනුව යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හොති. අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇහැ කන නාසය දිවකය මන ආයතන හැටියට පාවිච්චි කිරීම නවතිනවා. ආයතින් අනුපාදෝ ආයතින් අනුපාදෝ වුණ ගමම හැටියනවා. හැබැයි ඉන්ද්‍රිය කන පාවිච්චි වෙනවා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කා ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය හැටියට ඉන්ද්‍රිය හය පාවිච්චි වෙනවා. දැන් ආයතනික හය ආයතන රටාවක් නෑ. දැන් ඒවා මේ කුණු අහක යන කුණු කෙලෙස් එකතු කරගන්න දේවල් ආයතන. දැන් අපි ආයතනයක් කිව්වොත් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මේ අහක යන කුණු අනුන්ගේ කුණු දේවල් එකව කරන්නේ දැන් බැංකු ආයතන. බැංකු සල්ලි දෝ එකව කරන්නේ නෑ. අනේ මිනිසුන්ගේ සල්ලි එකව කරගෙන බැංකු හොඳට ඒවා පරිහරණය කරලා හොඳට උපාදානය කරගෙන වැඩ කරනවා. ඒ වගේ තමයි මේ මෙතනත් මේ ඇහැ මේ අහක යන කුණු එකව කරගෙන හොඳට ආමිෂ සුවයක් විඳිනවා. ඒ වගේ තමයි කන නාසය දිවකයම මේ අහගෙන යන දේවල්මයි මේ එකතු කරගන්නේ. අහගෙන යන ණයමයි කරේ දාගන්නේ. ඉතින් ඒකයි මේක ආයතන වෙන්නේ. මේ ආයතන කියන එකේ තේරුම හොඳට තේරුම් ගන්න. මේ ආයතන 10ක් තමන් ගාව ආයතන රටාවක් තමන් හදාගෙන තියෙනවා. මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. ඒ පැවැත්ම පවත්වාගෙන යන්නේ ආයතන නිසා. ආයතන පවත්වාගෙන යන්නේ රාගය ද්වේෂය මොහේ නිසා. මේක තේරුම් ගන්න ඕනේ. දැන් අර ආනපාන සත්‍ය සමාධියේ බුද්ධ ආනපාන සත්‍ය සමාධියේ වඩනකොට මේ ආයතනික රටාව සාමුලින්ම වෙනස් වෙනවා. ඉන්ද්‍රියයක් බවට පත් වෙනවා. ඒ අනුව අර පිරිසිදු වාය තියෙනවා. දැන් අර ආයතික සංවරය ඇති වෙනවා. දැන් ඉන්ද්‍රිය සංවරය, සිව්පසය ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමෝක සංවරය, ආයතික සංවරය මේ ඇති වෙනවා. දැන් මේක තුනක් කිව්වා අර නීවරණ ධර්ම පහ ඉවත් වෙනවා. ඒකෙනුත් ආයතික ආයතන පිරිසිදු වෙනවා. පංචස්කන්ධය උපාදානය කරගන්න ඒකෙනුත් ආයතික සම්මර ඇති වෙනවා. මේ චක්කු දෝත ගන්න විවා කාය මනෝ කියන දොරවල් හය පිරිසිදු වෙනවා. ඒකෙනුත් ආයතික සම්මරය ඇති වෙනවා. ඊළඟට බොජ්ජංග පබ්බේ හතර වෙනි බොජ්ජංග පබ්බේදී නැවත ඉතාමත්ම පැහැදිලිව මේ ආයතික රටාව වෙනස් වෙන ආකාරයට තේරුම් ගන්න පුළුවන්. දැන් කතංච පන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු ඉද භික්කවේ භික්කු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගාති පජාන. දැන් අර සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. එනිසා මේක අර මහා කච්චාන පත්තකොච්ච සූත්‍රයේ අත්ති නත්ති විග්‍රහයක් කරලා තියෙනවා. මේ සති සම්බොජ්ජංගයට අදාළව තවත් කාට හරි ඉදිරියට විස්තර අවශ්‍ය නම් මේ අත්ති නත්ති තමයි මේ අපිව රවට්ටන්නේ. එනිසා මේක අත්ති නත්ති කියලා තත්ත්වයක් පවත්වන්න බෑ. ඒ වගේම ඉද භික්කවේ භික්කු අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජාන. මේ දෙපැත්තම තේරුම් ගන්න. අත්ති මේ සන්තං නත්ති මේ අසන්තං නත්ති මේ. මේ දෙකම දෙපැත්තම තේරුම් ගත්තට පස්සේ යතාච අනුපන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජාන. මෙතෙක් නූපන් සති සම්බොජ්ජංගයක් හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසුඳා බලා යමක් දෙස බැලීමේ හැකියාවට කියනවා සති සම්බොජ්ජංගස්ස. හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසඳා බලා ක්‍රියා කිරීමේ හැකියාව යමෙකුට ලැබෙන්නේ මෙන්න මේ යතාච අනුපන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ අනුව යතාච උපන්නස්ස සති සම්බොජ්ජංග භාවනාය පරිපූරී හෝති තංච පජානාති. අපි භාවිතයට ගැනීම පරිපූර්ණය වෙනවා. මේ ජීවිතේ කොටසක් හැටියට එදිනෙදා අපි දන්නේම නැතුව මේ සති සම්බොජ්ජංගයේ වැඩෙනවා. ආනපාන සති සමාධිය, බුද්ධ ආනපාන සති සමාධිය වඩන කොට ඒ අනුව සන්තං වා අජ්ජත්තං ධම්මවිචය සම්බොජ්ජංගං දෙවෙනි පියවර. සති සම්බොජ්ජංගයේ පළවෙනි එක සති සම්බොජ්ජංගයෙන් මිසක හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසුඳා බලා ක්‍රියා කිරීමෙන් තමයි මේ සති සම්බුද්ධංගය පූර්ණ වෙන්නේ. එතකොට එහෙම පිළිසිදු වෙනකොට හේතුඵල ධර්මයට බහාගල්පා බලා විනයට සසුඳා බලා කටයුතු කරනකොට ධම්මවිචේ සම්බුද්ධංගය මතු වෙනවා. මෙතෙක් නොතිබූ ධම්මවිචේ සම්බුද්ධංගය. යතාච අනුපන්නස්ස අනුපන්නස්ස කියන්නේ මෙතෙක් කල අපේ කෙලෙස් ප්‍රහාණය කරන්නට උපකාර නොවු දැන් කෙලෙස් ප්‍රහාණය කරන්නට අනුතෙන් උපකාර වන ශක්තිය තමා ධම්මවිචය සම්බුද්ධං. ඒ අනුව අනුප්පන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස උපාදෝ හෝති තංච පජානාති. ගතාච උප්පන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස භාවනාය පරිපූරී හෝති තංච පජානාති. ඒ අනුව මේ ධම්මවිචය සම්බුද්ධංගය භාවනාවට භාවිතයට පුරුදු වෙනවා උපකාර වෙනවා. ඊට පස්සේ තුන්වැනි එක විරිය සම්බුද්ධංගය පූර්ණ වෙනවා. හතරවැනි එක පීති සම්බුද්ධංගය, පස්වැනි එක පස්සදි සම්බුද්ධංගය, හයවැනි එක සමාධි සම්බුද්ධංගය, හත්වැනි එක උපේක්ඛා සම්බුද්ධ. දැන් අර ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට හේතුඵල ධර්මයට බහ ගල්පා බලා මේ සත්ව බොජ්ජංගයම පූර්ණ වෙනවා. මේ බොජ්ජංග ධර්ම කියන එක මාගදී වචනය. බොජ්ජංග ධර්ම කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා අස්කරන්නට උපකාරක බුද්ධකාරක ධර්ම, බෝධිකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම බව උදුරා දමන්නට උපකාරක ධර්ම බොජ්ජංග ධර්ම. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම බොජ්ජංග ධර්ම. දැන් මේ සත්ව බොජ්ජංගයම පූර්ණ වුණාම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව මුල් පිටින් මුලින්ම උදුරා දමන්නට පුළුවන්කම ලැබෙනවා. මේක දැන් මේ බොජ්ජංග කියන වචනේ මාගදී භාෂාවේ වචනය. මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ බොහෝම වැරදි වචනයක්. තියෙන්නේ ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කළ අවබෝධය කියන වැරදි වචනයක්. ඔය සමහර දේශකයෝ මේ බොජ්ජංගේ හරි ත්‍රිපිටකයේ පරිවර්තනය කළ තියෙන අවබෝධය කියන එක පාවිච්චි කළ තියෙනවා. නමුත් මේ අවබෝධය කියන්නේ බෝධි කියන්නේ බව උදුරා දැමීම. බුද්ධ කියන්නේ බෝධි කියන්නේ අර රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමීම. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට අසමත් ප්‍රමාණවත් නොවන දැනුමට කියනවා අවබෝධය. දැන් මේ මාගදී භාෂාවෙත් සිංහල භාෂාවෙත් අව කියන වචනේ කෑල්ල දැම්මොත් අවලාද, අවමාන, අවජාත, අවමාන ඔකම අව කියන්නේ අඩු. එමනනම් වැරදි කියන අර්ථය, ප්‍රමාණවත් නොවන කියන අර්ථය. ඒ නිසා බුද්ධකාරක ධර්ම පූර්ණ කරගන්නට ප්‍රමාණවත් නොවන දැනුම අවබෝධය. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ යථා භූත ඥාන දර්ශනයයි මේ සත්බොජ්ජංග වැඩීමෙන් පූර්ණ වෙන්නේ. ඒ යථා භූත ඥාන දර්ශනය මේ සත්බොජ්ජංග වැඩීමෙන් පූර්ණ වෙනවා. ඒක අවබෝධය කියලා යමෙක් පාවිච්චි කරනවා නම් බුදු ධර්මයට කරන විනාශය. ඉතින් ඒක නිසා ඔය බොහෝ මේ දේශකයෝ මේක අර ත්‍රිපිටකයේ තියෙන වචනේ පාවිච්චි කරලා දැනුමෙන් මේ අවබෝධය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක වැරදි. ඒ නිසා ඒ වචනේ වැරදි විදිහට යම් කිසි කෙනෙක් පාවිච්චි කළොත් ඒක යම් ආකාරයක බුද්ධ දේශනාව විකෘති කිරීමක් වෙනවා. ඒ නිසා අවබෝධය කියන එක මහාචාර්යවරයාට තියෙනවා. හැබැයි සෝදාමන්න කුලයෙන් බලයට පස්තුනයන් පස්සේ අවබෝධය නෙමෙයි තියෙන්නේ, යථා භූත ඥාන දර්ශන. ඒක අර මහාචාර්යවරු වගේ කෝටියක් වටිනවා. කෝටියක් වටිනවා. ඒක වෙනස් එකක්. ඒක බව උදුරා දමන්නට උපකාරක වන ඇත්ත ඇටි හැටියෙන් දැකීම තථාවාදී යථාකාරී ලෙස ඇත්ත දැකීමයි යථා භූත ඥාන දර්ශන. අවබෝධය කියන්නේ මේ පැවැත්ම තුළ යමක් දකිනවා. නමුත් ඒක බව උදුරා දමන්නට උපකාර වෙන්නේ නැහැ. ඒ උපකාර නොවන නිසා ඒකට අව කියන වචනේ යෙදුවේ. ඒ අනුව සත්තුබුද්ධංග පූර්ණ වෙනවා. තවත් එක පබ්බයක් තියෙනවා. මේක මුළු ත්‍රිපිටකය පුරාම තියෙන පබ්බයක්. නමුත් මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ මේ අවසාන සත්‍ය පබ්බය බොහොම විග්‍රහ සහිතව විස්තර කරලා දීලා තියෙනවා. දැන් මේ පබ්බය චතු අරිය සත්‍ය, චතුරාර්ය සත්‍ය පූර්ණ වෙන්නේ මේ අවස්ථාව. එනිසා දැන් චතු අරිය සත්‍ය පූර්ණ වෙන්නේ මේ කියන දේවල් පූර්ණ වීම සමග. අර දෘෂ්ටිය පිරිසිදු වීමෙන් යම් ආකාරයක මේ චතු අරිය සත්‍ය පිළිබඳ අදහසක් ලැබෙනවා. අර උදේ දේශනා කරපු සබ්බාසව සංවර පරියායේ දෘෂ්ටිය පිරිසිදු වීමෙන් දැන් මෙතන අතෝසෙන් ඔය දෘෂ්ටිය පිරිසිදු වෙනවා. අර ආයතික රටාව කියන්නේ පිරිසිදු වෙනවා කියන්නේ දෘෂ්ටිය පිරිසිදු වීම. නමුත් මේ චතුරාර්ය සත්‍ය පූර්ණ වෙන්නේ මේ සත්‍ය පබ්බය පූර්ණ කර ගැනීම. දැන් මෙතෙන්දී පළවෙනි පබ්බය දුක්ඛ සත්‍ය නිද්දේශෝ දුක්ඛාරිය සත්‍ය. ඉද භික්කවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අන්න මෙතන වචනේ භාවිතා කරලා තියෙන යථා භූතං පජානාති. අවබෝධයෙන් මේ යථා භූතං අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. ඒ තත්ත්වයටපත් වූ පුද්ගලයා මේ දුක්ඛ අරිය සත්‍ය, සමුදය අරිය සත්‍ය, නිරෝධ අරිය සත්‍ය, නිරෝධගාමී පටිපදා අරිය සත්‍ය හතරම චතු අරිය සත්‍ය පූර්ණ කරගන්නවා. ඒකෙන් පළවෙනි එක දුක්ඛ සත්‍ය නිද්දේශය හැටියට බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. මෙතෙන්දී මේ දුක්ඛාරිය සත්‍ය නිද්දේශය සම්පූර්ණයෙන්ම ධම්මචක්කපවත්තන සූත්‍රයමයි. ඊටත් වැඩිය විග්‍රහ සහිතව විස්තර සහිතව මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සියලු ආකාරයෙන් මේක මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මම මේක වැඩිදුරට විස්තර වශයෙන් කියන්නේ නැහැ. නමුත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ අර දුක්ඛ සත්‍ය නිද්දේශය ජාති පිදුක්කා, ජරා පිදුක්කා, මරණම් පිදුක්කා, ව්‍යාධි පිදුක්කා වෙනුවට මේක ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසාපි ඒක දාලා තිනවා. අපේහි සම්පයෝගෝ පියේහි විපයෝගෝ න නත් මේ ඒ වගේම මේක යම් කිච්චන් න ලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක ධම්ම චක්කපවත්තන සූත්‍රයේ දුක්ඛ අරිය සත්‍ය හැටියට විග්‍රහ කරලා තිනවා. ඊළඟට ඒකේ එකින් එක 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 කාරණේ අරගෙන මේ මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ කතමාච භික්කවේ ජාති, කතමාච භික්කවේ ජරා, මරණං, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා, ඒ වගේම කතමාගේ අපියෙහි සම්පයෝගෝ, ඒ වගේම පියෙහි විපයෝගෝ, යම් පිච්චන් නලබති තම්ප දුක්ඛං, මේ සියලු දේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා එකින් එකම ඒ දුක්ඛ අරිය සත්‍ය හැටියට. ඉතින් ඒක නිසා මම මෙතෙන්දී තවදුරටත් විග්‍රහ කරන්නේ නැහැ. හැබැයි එකක් මෙතෙන්දී මම පැහැදිලිව කියන්න ඕනේ. මේ එක තමයි මේකේ මුලින්ම තියෙනවා ජාති පිදුක්ඛා, ජරා පිදුක්ඛා, මරණම් පිදුක්ඛා, ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන ව්‍යාධි පිදුක්ඛා, ඒ වගේම පියෙහි විපයෝගෝ, අපියෙහි සම්පයෝගෝ, ඒ වගේම යම් පිච්චන් න ලබති තම් පිදුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රයට වැඩිය මේක මෙතෙන්දී සියලු දේ විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. හැබැයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒ වගේම මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ සිංහලට පරිවර්තනය කරනකොට මේකේ මේ අකුරු ටිකක් අත්හැරලා. ඒ නිසා මේක ධර්මය කණපිට ගහලා තමයි අද මිනිස්සුන්ට කියලා දෙන්නේ. දැන් පරිවර්තනය කරනකොට කිව්වේ ජාති බිදුක්කා කියලා කිව්වේ මොකද්ද? ජාති දුකයි. ජාතිය දුකයි. ජරාව දුකයි. ව්‍යාධිය දුකයි. මරණය දුකයි. බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ නොකියු දෙයක් තමයි අර බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ ආභාෂිතේ කිරීම තමයි මේ කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කොහෙවත් කිව්වේ නැහැ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ජාතිය ප්‍රිය අප්‍රිය කියන දෙකට ඇලීම ගැටීම නිසයි දුකට හේතුව. ව්‍යාධිය ප්‍රිය අප්‍රිය වීමයි දුක. මරණය ප්‍රිය අප්‍රිය වීමයි දුක. මම මේකට උදාහරණයක් ඔන්නම් කියන්නේ. මරණය දුකක් නෙමෙයි කිසි කෙනෙකුට සැපක් වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. ප්‍රභාකරන් මැරුණහම මිනිස්සු අප්පුඩි ගැහුවද, කිරිබත් කෑවද, පෙරහැරවල් ගියාද? ඒ දුකද? එන මරණය දුකද? නෑ. මරණය දුක වෙන්නේ ප්‍රිය භව තියෙන තාක්කල් පමණයි. දැන් අපි හිතමු අද මේ ලංකාවේ 1000 කට මිනිස්සු මැරෙනවා. 1000ටත් වැඩි. මේ එක්කෙනෙකුටවත් දුකක් වෙන්නේ නෑ. ශේෂයක්වත් දුකක් වෙන්නේ නෑ. හැබැයි තමන්ගේ පවුලේ තමන්ට සම්බන්ධකමක් තියෙන තමන්ගේ හිතවතෙක් කොහේ මැරුණා? ඒක දුකක්. ඒක දුකට හේතුව මොකද? ප්‍රිය. ඒ මරණයම අප්‍රිය පුද්ගලයෙක් මැරුණා තමන්ට සැපයි. ඒක නේ ප්‍රභාකරන් මැරුණා මිනිස්සු අප්පුඩි ගහලා කිරිබත් කහලා පෙරහැරවල් දී මේ ඔක්කොම. එතකොට මරණය දුකයි කියලා නිකන් හරියට මේක නිකන් වැරදියට කිව්වොත් හරියද? මරණය දුක වෙන්නේ මොකද්ද? ප්‍රිය අප්‍රිය කියන හේතුව නිසා. හේතුව නිසයි ඵලය දුකක් වෙන්නේ. හේතුව ප්‍රිය නම් දුක වෙනවා, අප්‍රිය නම් සැප වෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. ඒ වගේමයි ජාති පි දුක්ඛ. පියන්න කපලා, පියනු අටම කපලා පරිවර්තනය කරනවා. මේක තියෙනවා යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. යම්පි ඉච්ඡන් ඉච්ඡන් කැමැත්ත. තමන්ගේ කැමැත්තට අනුව යමක් නොලැබෙයිද, ඒ නොලැබෙන තාකල් දුකයි. කැමැත්තට අනුව යමක් ලැබෙනවා නම් ඒක සැපයි. හැබැයි කැමැත්තට අනුව යමක් ලැබුණට කැමැත්ත බරින් පාත් ගන්න බැරි නම් එතන දුකයි. ඒකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා උනේ. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරනකොට මේ වැරදියට මේක පරිවර්තනය කළා. මේක සිංහලයෝ නෙමෙයි මේ පරිවර්තනය කළේ. මේ ජෝර්ජන කියන පුද්ගලයා ජේම්ස් ප්‍රින්සස් කියන සුද්දත් එක්ක එක්කව වෙලා අපේ පුස්කොළ පොත එංගලන්තයට ගෙනිහිල්ලා 1865 අදනට අවුරුදු 200කට පමණ පෙර එංගලන්තදී මේ කෑගල්ල පැත්තේ රතන්සාර කියන හාමුදුරුවන්ගුත් අල්ලගෙන අර සුද්දෝ ටික මේ සිංහල අකුරෙන් ලියපු මේ මාගදී පද ඉංග්‍රීසියට පරිවර්තන. මේ හාමුදුරුවෝ කිව්වා මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. දැන් මුළු බටහිර ලෝකයම හිතන්නේ මේ බුද්ධ ධර්මය නම් මේ දුකම විග්‍රහ කරන එකක්. බුදුහාමුදුරුවෝ එහෙම කවදක්වත් එහෙම එකක් කියලා නැහැ. දුකට හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය. මේක තවදුරටත් යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න අවශ්‍ය නම් අර මේ සක්කස් දේවානමින්ද රජුවන්ට දේශනා කරපු ඉන්ද්‍රසාල ගුහාවේදී දේශනා කරපු සක්කස් පණිත සූත්‍රයේ සක්කස් දේවානමින්ද සූත්‍රයේ සක්කස් පණිත සූත්‍රයේ කියලා කුද්දේ දේශනා කළා. මේ සක්කස් පණිත සූත්‍රය අද තියෙනවා ත්‍රිපිටකේ ඒක පැහැදිලිව කියලා තියෙනවා මේ ප්‍රිය අප්‍රිය තමයි මූලික හේතු. දැන් බුදුහාමුදුරුව මේ දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කරලා දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කරන මොකද්ද කිව්වේ? පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතං. මොකද්ද මේකේ තේරුම? පිරි අපිරි දෙක සිඳ යමක් දෙස බැලීමෙන් දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. අපි පිරි තියනවා නම් දුකයි, අපිරි තියනවා නම් දුකයි. පිරි සිඳින්න පුළුවන් නම් පරිඤ්ඤාතං පරිඤ්ඤය. එනිසා පිරි සිඳින්න බැරි නම් ඒ පුද්ගලයා දුක කරදාගත්ත පුද්ගලයා. දැන් කවුරුත් දන්නවා යම් කිසි කෙනෙක් උපතම මැරුණා. මැරෙන එක මැරෙනවා. ඒක අස්වාභාවික දෙයක් නෙමෙයි. ඒක ස්වාභාවික දෙයක්. නමුත් අපේ අර ප්‍රිය බව තියෙන තාක් කල් හිටියේ ඒ පුද්ගලයා මැරුණොත් අපිට දුකයි. අප්‍රිය බව තියෙනවා නම් ඒ පුද්ගලයා මැරුණොත් අපිට සැපයි. මේක ස්වභාවය. ඉතින් මේ ස්වභාවය මේ ස්වාභාවික තත්ත්වයක් බුදුහාමුදුරුවෝ මේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ විග්‍රහ කරේ. නමුත් මේක සිංහලට පරිවර්තනය කරනකොට අපේ මිනිස්සු මේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධි දුකයි මරණ දුකයි කියලා මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම හිතාගන්න බැරි විදිහට නිවන වැහුවා. ඕක පළවෙනි එකනේ. දැන් දුක්ඛාරය සත්‍ය තමයි පළවෙනි එක. ඉතින් මෙතන විකෘති කළාම විනාශ කළාම වෙනස් කළාම කොහොමද හරියන්නේ? හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා කිසි දවසක බුදුහාමුදුරුවෝ නොකිව්ව දේ දැන් සිංහල භාෂාවෙන් නමින්ට දහම් පාසල් වල පිළිවෙන්වල පොඩි හාමුදුරන්ට සියලු දිනාට උගන්වනවා. ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධි දුකයි පියන අටම කපලා දාන. ඔක හරියන්නේ නැහැ. මේ පි අපි දෙකක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. පි අපි තමයි මේ පියන්නේ විග්‍රහ කරලා. ප්‍රිය අප්‍රිය. ඒ ප්‍රිය අප්‍රිය තමයි හිතෙන් අපි අයින් කරන්න ඕන. අපේ ආකල්පයේ දෘෂ්ටිය වෙනස් වෙන්නේ ප්‍රිය දේ නිසායි අපි ඇලෙන්නේ, අප්‍රිය දේ නිසායි අපි ගැටෙන්නේ. එතකොට ඇලීම ගැටීම ඇති වෙන්නේ මේ ප්‍රිය අප්‍රිය හිතේ තියෙන තාක්ක. එතකොට ප්‍රිය අප්‍රිය සින්ද අපි ඇලෙන්නේත් නැහැ ගැටෙන්නේත් නැහැ. ඒ අනුව අපිට දුක උරුමෙන්නේත් නැහැ උපදින්නේත් නැහැ. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. එනිසා මේ දුක්ඛාරිය සත්‍ය ඒ විදිහට විග්‍රහ කළා. ඊට පස්සේ සමුදය ආර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ඊළඟට සමුදය ආර්ය සත්‍යත් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන දේම තවදුරටත් විග්‍රහ කළා. කතමංච භික්කවේ සමුදයං ආර්ය සත්‍යං යයන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දිනි නන්දි සාරග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනි සෙයෙදි දැන් කාමතන්නා භවතන්නා විභවතන්නා කියලා. ඊට පස්සේ ඒක ඊළඟට බොහොම ලස්සන විදිහකට මේක අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා නොකළ ආකාරයට ඊළඟට බුදුහාමුදුරුවෝ මේ සමුදය විග්‍රහ කරනවා. සාකෝ පණේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමානා නිවියති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පදං. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමාන. මේ ප්‍රිය බව මනාප බව තණ්හාව තියෙනකම් මේ ලෝකේ උප්පජ්ජති. ලෝකේ උපදිනවා, අඳුරක් උපදිනවා. ඉතින් ඒක නිසා මේ තණ්හාව නැති වෙන්න නම් හිතේ තියෙන ප්‍රිය බව අප්‍රිය බව සිඳලා අපි යමක් දෙස බලන්නට යථාවාදී තථාකාරී ලෙස තථාවාදී යථාකාරී ලෙස ඒ දෙස බලන්නට පුළුවන්කම තියෙන්න ඕන. ඒ අනුව කිංජ ලෝකේ පිය රූපං සාත රූපං, චක්කු ලෝකේ පිය රූපං සාත රූපං, සෝත ලෝකේ ගාහන ලෝකේ ජීවා ලෝකේ කාය ලෝකේ මනෝ ලෝකේ මේ ඉන්ද්‍රිය හයමයි මේ ලෝක හය හදාගන්න. මේ ඒ අනුවයි මේ රූප ලෝක, සද්ද ලෝක, අන්ද ලෝක, රස ලෝක, පොට්ටබ්බ ලෝක, ධම්ම ලෝක, මේ ලෝක හයම අඳුරු හයම. ලෝක කියන්නේ අඳුරු, ලෝක කියන්නේ අඳුරු. මේ විරුද්ධ වචන මොකද්ද? අලෝක. අලෝක කියන්නේ අඳුරෙන් මිදී නිදහස. ඉතින් ඒක නිසා ඊට පස්සේ මේ ලෝක 36ව මෙතන විග්‍රහ කරනවා අර චක්කු ලෝක සෝත ලෝක ඥාන ලෝක ජීවා ලෝක ඊට පස්සේ රූප ලෝක සද්ද ලෝක ගන්ධ ලෝක ඊට පස්සේ චක්කු විඥාන ලෝක සෝත විඥාන ඊට පස්සේ චක්කු සම්පස්ස ලෝක සෝත සම්පස්ස ලෝක ඊට පස්සේ චක්කු සම්පස්ස වේදනා ලෝක සෝත සම්පස්ස වේදනා ජීවා සම්පස්ස වේදනා වේදනායි ඊට පස්සේ රූප සංඥා සද්ද සංඥා ලෝකයි ඊට පස්සේ රූප සංකේතන සද්ද සංකේතන ගන්ධ සංකේතන ලෝකයි ඊට පස්සේ රූප තණ්හා සද්ද තණ්හා ලෝකයි ඊට පස්සේ රූප විතක්කෝ ලෝක සද්ද විතක්කෝ ලෝක ඊට පස්සේ රූප විචාරෝ ලෝක සද්ද විචාරෝ මේ හය හය විග්‍රහ කරලා දිගටම අටාරස ධාතු හැටියට 18ක් මේ අනුව මේ ලෝකයේ කියන එක මේ 18ක් ආකාරයට විග්‍රහ කළා මේ සමුදය විහිවීම මේ 18 ආකාරයට අටාරස ධාතු හැටියට බුදුහාමුදුරුව මේ සමුදය විග්‍රහය විග්‍රහ කළා මේකට හේතුව යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජ මේ ප්‍රිය අප්‍රිය බව තමයි මේ ලෝකේ උපදින්නට හේතු වෙන මොකක්ද නිමි ප්‍රිය අප්‍රිය බව අර දූරයන් උදාහරණයක් ගත්තාම ප්‍රිය අප්‍රිය බව හැම කෙනෙකුටම එකද නෑ එක්කෙනෙකුට ප්‍රිය නම් තව එක්කෙනෙකුට ඒක අප්‍රියයි. දැන් ප්‍රභාකරන් අර සමහර ජන කොට්ටාසයකට ප්‍රියයි. තව සමහර ජන කොට්ටාසයකට අප්‍රියයි. දැන් අපි මේ ප්‍රිය අප්‍රිය නිසා අපි දැන් අපි තීරණය කරන්නේ නිගමනය කරන්නේ අර මියා මගේ තරහකාරය. මොකද අර අප්‍රිය අර මියා මගේ මිතුරා. ප්‍රිය බව. තමන්ට ගැළපෙන කෝවකට දාලා අපි මනිනවා. තමන්ගේ මිම්මෙන් කෝදියෙන් මානෙන් කෝවෙන් අපි මනිනවා. අරමිනියා මගේ මිත්‍රයා. අරමිනියා මගේ සතුරා. එමිණ දන්නේ නැහැ. තමන්ගේ මෙතන වරද තියෙනවා. මේ සමුදේ බිහි වෙන්නේ මේ වරද නිසායි. ඒ නිසා තමන්ගේ වරද තමන් අදා ගන්නවා මිසක් වෙන කාටවත් පිටමිනියෙකුට හදන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව මේ සමුදය විග්‍රහ කළා ඊට පස්සේ නිරෝධ සත්‍ය විග්‍රහ කළා නිරෝධ සත්‍ය අර සමුදය නිරෝධය විග්‍රහ කළේ සාකෝ පණීසා භික්කවේ තණ්හා කත්ත පඤ්ඤමාන පඤ්ඤති කත්ත නිරුජ්ජමාන නිරුජ්ජති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පඤ්ඤමාන පඤ්ඤති එත්ත නිරුජ්ජමාන නිරුජ්ජති එනිසා මේකේ මේ මේ ප්‍රියමනාප නිසා සමුදය උපදිනවා මේ නිරෝධය නිසා පහ්‍යමාන පහ්‍යති නිරුජමාන නිරුජ්ජති නිවිසමාන නිවියති නිරුජමාන නිරුජ්ජති ඒ තත්ත්වයට පත් වෙනවා ඊළඟ මේ හයෙම මේ තුනම තියෙනවා එත්තේසං උපජ්ජමාන උපජ්ජති එත්තේසං පහ්‍යමාන පහ්‍යති එත්තේ සම් නිරුජ්ජමාන නිරුජ්ජති මේක තමයි මේ බුද්ධ ධර්මයේ නිරෝධ සත්‍ය සත්‍ය ඒ අනුව ඕනම කෙනෙකුට මේ සමුදය නිරෝධ කරන්න පුළුවන් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒ නිරෝධ කළොත් සමුදය උපදීන්නේ නැහැ ඒ අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ මග්ග සත්‍ය නිදේශය පූර්ණ වෙනවා ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා ඒ අනුව මේ සත්‍ය නිදේශය අනුව මේ මහා චත්තාරීසක මහා සතරාජපට්ඨාන සූත්‍රයේ අර කායේ කායානුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්ම අනුපස්සනාව පූර්ණ වෙනවා ඒ අනුව මේ ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනවා නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණ වෙනවා එහෙම නැත්නම් රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාරක බුද්ධකාරක ධර්මයන් 37ම පූර්ණ වෙනවා මෙතන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූරණය කරගන එක එම එන්නම් බව උදුරාදමන්නට උපකාරක ධර්ම පූර්ණ කරගැනීමයි මේ මහා සතරාති පට්ඨාන සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරලා තියෙන. ඒක නිසා එමනම් අදට මේ මහා සතරාති පට්ඨාන සූත්‍රය අවසානයි. තව එක සූත්‍රයක් මේ පිළිබඳව හෙට දේශනා කරනවා, කායේ කායානුපස්සනා සූත්‍රය. එහෙනම් කායගත සති සූත්‍රය. ඒ කායගත සති සූත්‍රය අත් වශයෙන්ම ඊළඟට තියෙනවා අපි ඉදිරිපත් කරලා තව පිටු ගණනකට පස්සේ. ඒකත් අපි මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පෙන්වා වදාළ මාර්ගයත් කායගත සති සූත්‍රයේ පෙන්වා වදාළ මාර්ගයත් අතර ඇති වෙනස සෑම කෙනෙක්ම යථා භූත ඥාන දර්ශනයෙන් වෙනස්කම් තේරුම් ගත යුතුයි. එතකොට තමයි මේ භාවනාව පරිපූර්ණේ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා හෙට කායගත සති සූත්‍රය විග්‍රහ කරලා බොහොම කෙටියෙන් ඒක විග්‍රහ කළ හැකි. ඊට පස්සේ මේ දෙක සංසන්දනය කරලා අපි අනුගමනය කළ යුතු පාර සහ අනුගමනය නොකළ යුතු පාර තම තමන් විසින් තීරණය කරගන්නට පුළුවන්කම ලැබේ. හැබැයි ආනපාන සති සමාධිය වැඩිම සියලු සූත්‍ර ධර්මවල බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බුද්ධ ආනපාන සති සමාධිය අත්‍යවශ්‍ය එකම ධර්මයේ එකම අවශ්‍යතාවය. ඒක තමයි සියලු දේ පූර්ණ වන සත්‍ය ස්වෝධිපාක්ෂික ධර්මම පූර්ණ වෙන්නේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමෙන්. ආනපාන සති සමාධිය කියන්නේ අර හුලං ඇදීම පිටකිරීම නෙමෙයි, බඩ පිම්බීම හැකිලීම නෙමෙයි. හැබැයි ඒකත් ආනපාන භාවනා, ඒකත් ආනපාන. හැබැයි සති නෑ. එතන මොකද නැත්තේ? සති නෑ. හේතුඵල ධර්මයට බහාගල්පා බලා සතිමා එමනම් ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි සම්පජානෝ සතිමා නැත්නම් සති භාවනාවක් නෙමෙයි. විනය ලෝකේ අවිජ්ජා දෝමනසං ඉවරුනේ නැත්නම් ණයට විනයට ගල්පාවලා මේ අවිජ්ජා දෝමනස ඉතින් තුරන් කරගත්තේ නැත්නම් එමනම් අර පරිඤ්ඤාතම් පරිඤ්ඤය අවිඤ්ඤයං අවිඤ්ඤාතම් භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහින කරගත්තේ නැත්නම් සත්‍යගත බයිස සත්‍යයෙන් කරවතින් වෙන්නේ නැහැ. ඒකයි වෙනස. ඒ නිසා මේ හුලං ඇදීම පිටකිරීමත් ආනපාන භාවනාව. ඒක බෝසත්තුමා මුල් අවුරුදු 6 තුල ධර්මයේ නොදැන ධර්මයේ හොයාගන්න බැරුව වෙනත් ගුරුවරු ගාවට ගිහිල්ලා එදා තිබුණු පිළිගත්ත හොඳ ධ්‍යානලාභින් අභිඥාලාභින් ගාවට ගිහිල්ලා උද්දකරාම පුත්‍ර ආලාර කාලාම මේ වගේ ආයත ගාවට ගිහිල්ලා ඒ අය ගාව තිබුණු ඒ ප්‍රාණයාම ආනපාන භාවනාව භාවිතා කරලා ධ්‍යාන ලැබුවා, අභිඥාන ලැබුවා, රූපී අරූපී ධ්‍යාන දෙකම ලැබුවා. නම් මේ භව උදුරා ගමන්නට රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා ගමන්නට ඒක ප්‍රමාණවත් උනේ නැති බව දැකලයි අයින් වෙලා ඒකට මග හෙව්වේ. මේ දෙකේ වෙනස බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්න වචනයක් භාවිතා කරලා තියෙනවා. යස්ස යස්ස කියන වචනේ භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ යථා පරිදි මේ භව උදුරා ගමන්නට උපකාර වන ආනපාන සති භාවනාව කළ යුතුයි. යස්ස යතා බුද්ධේන භාවිතා. ඔය උගුලන් නැදයන හිටියට ඒක කසින භාවනාව අවුරුදු 100ක් හිටියත් ඒක සුවයක් තියෙනවා. ඒකේ ඥාන තියෙනවා. ඒකේ අභිඥා ලබන්නත් පුළුවන්. එතන චේතෝ විමුක්තියක් ලැබෙනවා. හැබැයි ප්‍රඥා විමුක්තිය නැහැ. මගපල නැහැ. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සමුග්ගාත වශයෙන්, සමුච්ඡේද වශයෙන් විඝාත බණ්ඩාහ කරන්න බැරි වෙනවා. ඒකයි වෙනස. ඒක යටපත් වෙනවා. ඒක නිද්‍රාගත වෙනවා. සංගවි යනවා. එයනු හිතනවා හරි අපි දැන් නේව සංඥා නා සංඥා. එතෙන්දි දකින්න බැරි වෙනවා මේ කෙලෙස් මුල් අර මහා කම්ම විභංග සූත්‍රයේ මේක බුදුහාමුදුරු විග්‍රහ කරලා තියෙනවා. එදා හිටිය ඉස්සවරු අභිඥාලාභී මේ නේව සංඥා නා සංඥා තත්ත්වයට පත් වුණාට පස්සේ මේ ඒ බ්‍රහ්මත්වය කෙරවලක් නෑ දිගයි දීර්ඝායස. එනිසා ඒ හිතුවා එතන නිවනයි කියලා. එනිසා ඒගොල්ලන්ට අර කම්ම විභංගය සම්පූර්ණයෙන් කරන්න බෑ. ඒගොල්ලෝ කරන කොටසක් හරි වැඩි කොටසක් වැරදි. කර්මු දෙකක් හරියනකොට තුනක් වර්ජිනවා කියලා මහා කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියයි. ඒගොල්ලෝ දන්නේ අර මුල දැන් නිද්‍රාගත වෙනවා. දැන් මුල යටපත් වෙනවා. තදංගම විස්කම්බන වශයෙන් දැන් මුල නැතිකොට අර මුල තියෙනවා කියලා පේන්නේ බැහැ. අර සුද්ධ කළාම බුද්ධ කරන්න බැරි වෙනවා. දැන් කැලේ අපි හොඳට කපන මුලින්ම පොළවේ ගානටම කපාගෙන යනවා. මැෂින් එකක් අරගෙන හරි අතින් හරි දැන් කැලයක් මොකක්වත් නැහැ. හැබැයි මුල් තියෙනවා. තව මාසයක් යනකොට වැස්සක් වැස්ස ගම ආයි කැලේ එහෙමම එනවා. බුද්ධ නැහැ. අර මුල උදුරා දැම්මේ නැත්නම් අර බව උදුරා දැමීමයි මුල් උදුරා දැමීම. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දැම්මේ නැත්නම් බුද්ධ නැහැ. හැබැයි සුද්ධයි. සුද්ධ බුද්ධ දෙකම තියෙන්න ඕන. ඔය කැලේ කපන්නෙම නැතුව කැලේ මුලින්ම උදුරා දැම්මම සුද්ධ බුද්ධ දෙකම එකවර සිද්ධ වෙනවා. එහෙම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මේ යුග නද්ද භාවනාවෙන් අනුදැන වදාළ. යුග නද්ද බුදුහාමුදුරුවන්ගේ භාවනා ක්‍රම හතරක් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තවත් බොහෝ සූත්‍රවලත් විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි එක සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රම. එහෙම අවශ්‍යතාවයක් තිබුණා මුල් කාලේ. කායගත සතිය සමත පුබ්බංගම විපස්සනා ක්‍රමය. දෙවෙනි වරට විපස්සනා පුබ්බංගම සමත භාවනා ක්‍රමයකුත් බුදුහාමුදුරුවෝ අනුදැන වදාළා දේශනා කරලා තියෙනවා, සූත්‍රවල තියෙනවා. තුන්වෙනි ක්‍රමය යුග නද්ද සමත විපස්සනා එකවරම එකටම දෙකම කිරීම. ඒක තමයි බුද්ධ ආනපාන සතිය අනුදැන වදාළා. දැන් මේ දෙකම එකටම කරනවා. සමත විපස්සනා. හතරවෙනි එක ටිකක් ගැඹුරුයි. ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං භාවනා ක්‍රමය. එතෙන්දි මේ උද්දච්චය විග්‍රහිත කරනවා. විකාර පරිලාහ. මේ උද්දච්චය තමයි අපි මේ සමතෙන් විපස්සනාවෙන් අනුපස්සනාවෙන් යුගනද්ද සියලු භාවනාවෙන් අපි කරන්න හදන්නේ මේ උද්දච්චය විග්‍රහිත කිරීම. උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන් නම් අර බාහ්‍ය දාරු වීර්ය තුමාට වගේ සන්තුති අමාත්‍යයට වගේ උකුසාති රජුවන්ට වගේ ඒ වගේම ධම්මමල්ල පුත් රහතන් වහන්සේට වගේ මෙහෙම බුද්ධ චර්යේ නොයෙකුත් මේ සූත්‍ර තියෙනවා. ඒ අය අර ධම්ම උද්දච්ච විග්‍රහිත මාන සංක්‍රමයට අරහත් ඵලයට මග ඵලයට ලැබලා තියෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒක ටිකක් මේ යම් ආකාරයකට උග්ගටිතාඤ්ඤ පුද්ගලයෙකුට පමණයි ඒ ධම්ම උද්දච්ච විග්‍රහිත මාන සංක්‍රමය ගැලපෙන. පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. පළවෙනි පුද්ගලයා උග්ගටි තඤ්ඤ. දෙවෙනි පුද්ගලයා විපටි තඤ්ඤ. තුන්වෙනි පුද්ගලයා නෙය්‍ය. හතරවෙනි පුද්ගලයා පද පරණ. හැබැයි බුදුහාමුදුරුවෝ පද පරම පුද්ගලයෝ අත්තරී නෑ. පද පරම පුද්ගලයාටත් නිවන් දකින්න පුළුවන් වෙනවා මේ ධර්මය නිවැරදිව අහලා මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන ඒ පුද්ගලයාට මේ ගැට ටික දැනගෙන ගැට ටික හොයාගෙන ගැට ටික ලියාගෙන ගැටේ කපලා අයින් කරන්න පුළුවන්. එනිසා දැන් උගතාඤ්ඤ පුද්ගලයාට නිවන් දකින්න පුළුවන් බොහොම පහසුවෙන්. විපටිඤ්ඤ පුද්ගලයාට ටිකක් අමාරුයි. ගැටේ දකින්නවා ගැටේ ලෙහෙලා අයින් කරන්නම බලනවා. ගැටේ දෙහන්න ටිකක් කල් යනවා. ගැටේ කපන්න උගතාඤ්ඤ. උග්ගටිඤ්ඤ කියන ගැටේ දැක ගමන් කපන්න පුළුවන්. ඒක උග්ගටිඤ්ඤ. විපටිඤ්ඤ පුද්ගලයා ගැටේ දකින්නවා ගැට ගැහින ආකාරය දකින්නවා. ඊට පස්සේ ගැටේ අතක හොය හොයා කෙරවලක් හොයලා මේ ගැටේ කලවන්න හදනවා ලෙහන්න හදනවා. තුන්වෙනි පුද්ගලයා නෙය්‍ය. ඒ පුද්ගලයා ගැටේ දකින්නවා ඇට ආකාරයෙන් නමුත් මේ ගැටේ ලෙහන්න බැරුව ටිකක් පසු කරනවා. නමුත් ඒ පුද්ගලයා කවදා හරි ගැටේ ලෙහලා නිවන් දකින්නවා. පදවරුම පුද්ගලයාට ගැටේ දකින්න බැහැ. ගැටේ දැක්කේ නැහැ. ඒ නිසා අර අන්තෝ ජටා බහිජටා ජටායතරා වයින්ට අර පදවරුම පුද්ගලයා දකින්නේ තමන් ගැට හදාගන්න හැටි දකින්නෙත් නැහැ. ගැටේ දෙහන ක්‍රමයක් දකින්නෙත් නැහැ. ඒ පුද්ගලයාට සමුදය නිරෝධ කරන්න බෑ. නමුත් ඒ පුද්ගලයාට මේ ධර්මයේ නිවැරදිව අහගත්තොත් තේරුම් ගත්තොත් කොයි වෙලාවෙ හරි ගැටේ දකින්නවා සමුදය නිරෝධ කරන්න පුළුවන්. ගැටේ නිවිල කපලා මගපල ලබන්න පුළුවන්. ඒක වැරදි. මෙතන තියෙන සති මා වචන දෙකක්. මා කියන්නේ මොකද්ද? විදී නිදහස් වීම. සති කියන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි සම්පජානෝ සතිමා. එනිසා ආතාපි සම්පජානෝ කියන වචන දෙක නැතුව සතිමා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ආතාපි කියන්නේ මේ තමා ගම අපි කෙලෙස් අයින් කරන්න ඕන මේ හේතුඵල ධර්මයට ආනාපාන සති සමාධියට බහා ගලපා බල මිදිය යුතු දේ මිදි නිදහස් වෙන්න ඕන කියන එකයි ආතාපි සම්පජානෝ සතිමා. විනය ලෝකයේ අභිජා දෝන සංඥා ණයට විනයට ගලපා බල සසඳා බල ණයෙන් සාමුලින්ම මිදි නිදහස් වෙන්න ඕන. සම්පූර්ණ වැරදි. දැන් මම උදේ ගත්තනේ උදාහරණයක්. අර පරමාණු බෝම්බය හැදුව විද්‍යාඥයා හොඳ සිහියක් තියෙනවා නැද්ද? හොඳම සිහියක් තියෙනවා. හැබැයි සති බිඳුවයි. සති දැක්කනම් තමන් සති තියෙනවනම් ඒ පුද්ගලයා දකිනවා තමන් කරන වැඩේ නිසා තමන්ට උරුම වන ඵලය විපාකේ ඉදිරියට. මේ වැඩේ මම කළොත් මට මේ ඵලය උරුම වෙනවා කියන එක දකිනවා නම් අන්න සති. ඒ උරුම වන බව නොදක යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අසති. අසම්පජඤ්ඤයි අසති. ඒක නිතර සන්තං අත්ති අසන්තං නත්ති. ඒ ටිකේ දැන් ඔය මහා සතරාජපට්ඨාන සූත්‍රයේ මේ හතරේ ඉතාමත්ම ගැඹුරු ධර්මතාවයක් ඔය වචනින් කියලා තියෙනවා. කායේ කායානුපස්සී විහෙරති කිව්වට පස්සේ ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමන සංකීර්ණ ටික. කායේ කායානුපස්සන වේදනා සුවේදනානුපස්සන චිත්තේ චිත්තානුපස්සන ධම්මේසු ධම්මානුපස්සන හතරටම පොදුවේ ඕකමයි විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ මේ ආනපාන සති සමාධිය එහෙම නැත්නම් මේ සතර සතිපට්ඨානය පූර්ණ කරගත යුත්තේ හේතුඵල ධර්මයට බහාගල්පා බලා මිදිය යුතු දෙයින් මිදීමත් ණය විනයට සසඳා බලා ණයෙන් මිදී නිදහස් වීමත් කියන දෙකයි. ඒක තමයි ධර්මතාවය. ණය වෙනවා නම් ඒක වෙන්නේ. එහෙමනම් අර කාය කායනුපස්සනාව වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයට බහාගල්පා බලා හේතුව වැරදි හේතුව තෝරාගෙන වැරදි හේතුවෙන් මිදී නිදහස් වෙන්න බැරි නම් ණය වෙනවා. ඒ පුද්ගලයා ආනපාන සති සමාධිය පිහිටේ පුද්ගලයෙක් නෙමෙයි. ණය කියන්නේ මේ සල්ලි වලින් මුදලින් වෙන ණය විතරක් නෙමෙයි. ඒවත් ණය. නමුත් යම් දැන් අපි යම් ආකාරයක වචී දුස්චරිතය, කාය දුස්චරිතය, මනෝ දුස්චරිතය කරනවා නම් ණය වෙනවා. අර හේතුඵල හේතුවට අනුව ඵලය කුරුම වෙනවා. ඒ වගේම කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, තීන සුචරිතය තියෙනවා නම් අපි හේතුඵල ධර්මයට අනුව කටයුතු කරනවා. ණය විනයට අනුව බහාගල්පා කල්පනා කරනවා. ඒක සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි තීන සුචරිතය, කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතයමයි කායන සංවරෝ, වාචාය සංවරෝ, මනස සංවරෝ. ඒ දෙකට තියෙනවා සු කියන වචනය. ඒ දෙක සුදු යහපත්. එකෙන් මිදී පිරිසිදු වෙන. ඒ දෙක පිරිසිදු වන අවස්ථා දෙක. අර දෙක ක්‍රියාත්මක කළ යුතු දෙක. කායික අනුපස්සනාව කළ යුතු දේ, වේදනා සුපස්සනාව අර වේදනාවෙන් අපි නිරාමිෂ තත්වයට පත් වීම. ඒ වගේම ඉතුරු තුනම කිරීමෙන් ධම්මේසු ධම්ම අනුපස්සන. අර පංචකාම නීවරණ ධර්මයන්ම ඉවත් වෙලා ආයතික සම්වරය ඇති වෙන අවස්ථාව. ඒ නිසා ඒ දෙකට සු කියන වචනේ දාලා තියෙනවා. දැන් මේ අකුරු දෙක නැතුව යම් කිසි කෙනෙක් මේ ඔය කායේ පස්සන, කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කිව්වොත් එහෙම බුදු ධර්මයෙන් කුච්චි කරා. මේ අකුලක් ඇරපිල්ලක් වෙනස් කරලා බුදු දේශනාව කරොත් අර බුද්ධ වාසිතේ අපිට අලපිටිය අභාසිතේ කළා. අකුරෙන් අලපිල්ලෙන් තමයි මේ බුද්ධ වාසිතේ අපිට අලපිටිය අභාසිතේ කරලා තියෙන්නේ. අකුරෙන් අලපිල්ලේ බොහොම කෙටි කොම්බුවේ. එහෙම කළත් මේ බුද්ධ වාසිතේ මේ උතුම් ධර්මයේ විකෘති වෙන බව සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. ඒ අකුරෙන් අලපිල්ලෙන් වෙනස් කරලා ලිව්ව ඒක නිසා ඒක ලේඛනගත කළොත් මොකද වෙන්නේ? ඉදිරි පරම්පරාවන් වලටම දැන් මේක ප්‍රශ්නයක් ගැටලුවක් වෙනවා. කොයි කළා හරි කියලා තේරුම් ගන්න බැරුව බොහෝ මිනිස්සු අතරමං. ඒක තමයි අද වෙලා තියෙන්නේ. අකුර අලපිල්ල වෙනස් කළා. මොකද්ද ණය විනය දෙකට ගලපා බැලීම තමයි මෙතෙන්දි තියෙන්නේ. දැන් තමන් මොකක් හරි කටයුත්තක් කරනවා නම් ඒ කටයුත්ත කිරීම නිසා තමන් තවදුරටත් අලුතෙන් ණය ගණදෙනුවකට සම්බන්ධතාවයකට බැඳෙනවා නම් ණය වෙනවා. දැන් මෙතෙන්දී මේ ණය විනය ගලපා බලන්නට බුදුහාමුදුරුවෝ තව වචන හතරක් විග්‍රහ කළා. යුතුකම් වගකීම් ඉටු කරන හැම අවස්ථාවකම ණයෙන් මිදිනවා. අයිතිවාසිකම් බලාපොරොත්තු ඇති කරගන්න හැම අවස්ථාවකම අලුතෙන් ණය වෙනවා. මෙන්න මේක තමයි නියත තීරණය. දැන් යුතුකම් වගකීම් ඉටු කරනවා නම් ණයෙන් විදී නිදහස් වෙනවා. යුතුකම් වගකීම් ඉටු කිරීම පැසකලා ඓතිහාසිකම් බලාපොරොත්තු විතරක් පස්සේ යනවා නම් යම් කිසි කෙනෙක් ණය වෙනවා අන්තිමට. දැන් අර සිංහල කවියක් තියෙනවානේ ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට. දැන් මේ කවිය හරියට අර්ථ ගැන්නුව කාගේද වරද? අම්මගේ වරද? අම්මා යුතුකම් වගකීම් අර දරුවට උගන්වලා නැහැ. අම්මා බලාපොරොත්තුනේ ඓතිහාසිකම් බලාපොරොත්තු. පුතා වහදලා තියෙන්නේ වී ටිකක් ගන්න, කෑම ගන්න. දැන් මේ මෙතන ඉන්න මේ පින්වතුන් යම් ආකාරයක තමන්ගේ දරුවන්ට හෝ සාම්පුරුෂයට හෝ භාර්යාවට හෝ යම් කෙනෙකුට හෝ අම්මට තාත්තට හෝ ගුරුවරුන්ට හෝ යම් යුතුකමක් වගකීමක් ඉටු කරන්නේ නැත්නම් නෑ. ඓතිහාසිකම් බලාපොරොත්තු විතරක් තබාගෙන හිටියොත් නෑ. යුතුකම් වගකීම් ඉටු කරන සෑම අවස්ථාවකම නෑ. විදී නිදහස් වෙනවා. ඓතිහාසිකම් බලාපොරොත්තු නැත්නම් අලුතෙන් නෑ වෙන්නේ. දැන් මේ පින්වතු හිතුවත් එහෙම අපි පින්කම් කළාට නොකළට කමන්නේ අපේ දූ දරුවෝ අපි වැඩුණාට පස්සේ දානයක් දීලා පින්කමක් කරලා අපිට පින්දේ වැඩක් නැහැ. අනුන්ගෙන් පින් ගන්න බලාපොරොත්තු වුණා නම් මොකද වෙන්නේ? නෑ. ඒක නිසා දැන් හැබැයි හැම ධර්මයකගේම යුතුකමක් තමන්ට අර උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ දෙමව්පියන් මිය පරලෝ ගියාට පස්සේ පින්කමක් කරලා ඒ අම්මලට තමන්ගේ ණය ගෙවලා යුතුකම ඉටු කිරීම. ඒක ඒගොල්ලන්ගේ යුතුකම වගේ. හැබැයි අම්මලා කව දැක්කත් තාත්තලා කව දැක්කත් වැඩිහිටියෝ කව දැක්කත් ගුරුවරු කව දැක්කත් ගෝලයන්ගෙන් යම් බලාපොරොත්තුවක් තියන්න අවශ්‍ය නැහැ. යම් අයිතියක් තියන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. එහෙම අයිතියක් බලාපොරොත්තුවක් තිබ්බොත් බැරි වෙලාවත් ඒක නුහිමි නොවීම නිසා තමාර ගන්දෝ නොගන්දෝ කියලා හිතුනේ මට කියලා කවියදී. ඇයි? බලාපොරොත්තු නම් මේ පුතාවේ හැදුවේ මොකද? ලොකු මහත් කලේ මොකද? තමන්ට බැරි කාලෙක කෑම ටිකක් දෙයි, වී ටිකක් දෙයි, ඔක්කොම කරයි. ඒක තමයි සම්මතිය. යුතුකම් වගේ මත්තර දාන ආයතනිකම් බලාපොරොත්තු විතරයි. දැන් අම්මලා තාත්තලා තෝ දරුවන්ට උගන්වන්නේ ඔක්කොම කරන්නේ තරගට යොමු කරන්නේ මේ ඒ දරුවා හොඳට හදලා ලොකු මහත් කරලා තමන්ට අයිතියක් බලාපොරොත්තුවක් ගන්න. යුතුකම් වගේ මිතු කිරීම වශයෙන් නෙමෙයි. අයිතියක් බලාපොරොත්තු.
විශේෂ විභාගයක් තියෙනවා සිංහලවත් සූත්‍රයේ.
ඔව්.
මොකද ස්වාමීන් වහන්සේ විදට
ඒ සියලු යුතුකම් වගේ මිතු කරන්න
ඕනේ.
ඔය බැඳීමේ මිදී නිදහස් වෙනවන නයි මිදී නිදහස් වෙනවා. විනය ලෝකය අභිජ්ජා දෝමනසන් කියන්නේ අර බැඳීමේ අභිජ්ජා කියන්නේ බැඳීම. දෝමනස කියන්නේ බැඳීම නිසා ඇතිවන හේතුඵලය. ඒ දෙකෙන්ම මිදී නිදහස් වෙයි. ඒ
සූත්‍රයේ විශේෂත්වයක්
තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ විනය පිටකය කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ විනය සම්බන්ධ දේශනා කරපු 21000ක ධර්ම
සූත්‍රයකට. දැන් නයන් විදි නිදහස් වෙන්නට විනය ලෝකය අභිජා දෝමනසම් වෙන්නට තමයි විනය. මේ නීති නෙමෙයි. මෙයා නීති නෙමෙයි. මෙයා මොකද්ද? විනය. ණය විනය. බුදුහාමුදුරුවෝ දැන් ওই විනය පිටකයේ තියෙන ණය විග්‍රහ කරලා ණය වෙන ආකාරය විග්‍රහ කරලා න්‍යාය විග්‍රහ කළ විනය විග්‍රහ කළ හැම තිස්සෙම ණය විග්‍රහ කළ විනය විග්‍රහ කළා තියෙනවා. හොඳට ඔන්නම් විනය පිටකේ කියවලා බලන්න. ණය විග්‍රහ කළා තමයි විනය විග්‍රහ කළා තියෙනවා. ණයින් බෙන් වෙන හැටි ණයින් මිදෙන හැටි විග්‍රහ කරලා තියෙනවා.
කිංකස ඔව්
කිංති සූත්‍රෙත් ඒකමයි
තියෙන්නේ. නියානිකං සුදේශිතං
මට හරියටම කියන්න බෑ කොතනද කොහොමද ඔගේ ඔක විඥාන සුදේශිතං කියන තව වචන ටිකක් පිළියක් ඇති. ඒකත් අර්ථය ගන්න ඕනේ නැතුව එකපාරටම මේක ඔය වචන දෙක විතරක් අරගෙන මට හරියටම කියන්න බෑ.
අත ධම්මං
සරියා
සරියා විඥානිකං සුදේශිතං. ඒක මට හරියටම කියන්න බෑ මොකද මේක උපමාවද උදාහරණයක්ද ධර්මතාවයක්ද කියලා පොඩ්ඩක් බලන්න.
ත්‍රිසම් නැස මේ සම්මන අරණ විහෙරණ බුද්ධ භාවනා පොත අපිට දසදහස් ගානකට නොමිලේ දීලා තිනවා. ඉතින් මේ පොතේ ඔබ වහන්සේ අපිට කරුණ පහදා දෙන ආකාරයට මේ පොත අපිට ඒගොඩ යන්නම මාර්ගයක් වෙනවා පැහැදෙනවා. ඉතින් අපිට එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මාර්ගදී භාෂාවේ වචන සිංහල අකුරු වලින් වචන ශබ්ද වෙන ආකාරයෙන් සිංහලෙන් ලියලා තිබුණාට මේක වචනවල තේරුම සිංහලෙන් පොඩි පොතකට අපිට මේ සකස් කරලා දෙන්න පුළුවන්ද කියලා අහලා දැනගන්න කැමතියි.
බොහෝ දුරට වරදක් වෙන්න ඉඩ තියෙනවා. ඔබ සිංහලට පරිපරණ විදියට පරිවර්තනය කළොත් අර්ථ ධර්ම නියුක්ති පරිසම්බිදා නැතුව දෝතාවේ ත්‍රිපරිවර්තයේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසම්පාද ධර්මයට අදාළව විග්‍රහයක් නොකළ පදපරමනස අර word to word translation එකක් කළොත් කොතනදී හරි වරදක් වෙනවා. ඒක නානා අර්ථ නානා ධර්ම නානා නිරුක්ති නානා ප්‍රතිසම්බිදා විග්‍රහ කරන උන 36 ආකාරය. ඒක විග්‍රහ කරලා පොතක් කියන එක ලේසි පහසු නෑ. ඒකෙන් මේ වැඩක් නැති මාන්ත්‍රයක් අරගෙන මේ ධර්මය යම් ආකාරයක වචනයක් හරි මුද්‍රණ දෝෂයකින් හරි වෙනසක් වුණොත් අර බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ ආභාෂිතේ වෙනවා. ඒක නිසා ඒක කිරීම ටිකක් අමාරුයි. නමුත් මේ ධර්ම සාකච්ඡාවකදී මේ ධර්ම විග්‍රහයකදී මේකේ ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
දැන්
සවනසේ ඒ වගේ
තැන්වල
දෙතාවේ එහෙම තියෙනවා. එතකොට මේ සම්මතයේ පරම සත්‍ය දෙක අතර වෙනස තමයි හැංගිලි වෙනවා. එතකොට දැන් මේක පරිවර්තනය කරන්න ගියොත් අර
අක්කම
ධර්මයේ බලලා හතර දෙනකොට එක හතර ආකාරයටයි තම තම නැන පමණින් දැනගත යුතු ඒ ධර්මයක් මේ. ඒ නිසා බුදුහාමරක නායන් ධම්මෝ දුප්පඤ්ඤස මඤ්ඤත්තසය ධම්ම මේ බුද්ධ භාෂිතේ ඔය මේ මාගදී භාෂාව අපි මඟදී භාෂාව අයින් කරලා වෙන භාෂාවකට පරිවර්තනය කරලා අපි කියනවා නම් අපි අතින් වරදක් සිද්ධ වෙනවා. විග්‍රහය පොඩි හෝ අනුභව තියෙනවා. ලිව්වොත් එහෙම මේ මහත්යගේ යෝජනාව පොතක් ලියන්නනේ. ලිව්වොත් එහෙම ඒක රෙජිස්ටර් වෙනවා. අර විසුද්ධි මාර්ගයේ ලිව්වා වගේ. රෙජිස්ටර් වුණත් ඉතින් ඉදිරි පරම්පරාවල් කියයි මේ වගේ පොතක් ලියලා තියෙනවා. දැන් ඔය අද ඔක්කොම කියන්නේ ඒකනේ අර විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට ලියු සියලු කතුවරුන්ගේ පොත් අර ආන්දරු මෙහෙම කියලා තියෙනවා. ඒකනේ කාලාමා සූත්‍රයේ කිව්වේ මා සමනෝ ගරුති කියලා. ඒකෙන් ඒ ගරු කරන ශ්‍රමණයන් වහන්සේලා මේක ලිව්වා කිව්වා දේශනා කරලා තියෙනවා. ඒකෙනුත් මිදී නිදහස් වේතු මා මිදී නිදහස් වෙන්න නැතුව හරියන්නේ
ආර්යෂ්ටාංග
මාර්ගයේ සම්මා කියන එක යහපත් කියලා දාපු එක දැන් ඒක ඒක පදපර්ම හැටියට ගත්ත. ඒක පදපර්ම හැටියට ගත්ත ගමන් ඉවරයිනේ. යහපත් එක නිවැරදි එක හොඳ ඒ තුනම නෙමේ සම්මා කියන එකේ ධර්මාර්ථය. රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් සහ මුලින්ම මිදී නිදහස් වීම සං වචන දෙකක් මේක මූලපරියාය සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤති කියන සත්‍යය
පරමාර්ථ
සත්‍යය දේශනා ගන්න බැරි ස්වාමීන් වහන්සේ ඔය පරිවර්තනේ නිසා අන්න ඒකයි දැන් ඔය පරිවර්තනය කරලා යම් කිසි කෙනෙක් මේ ධර්මය තේරුම් ගත්තත් යම් ධර්මකට මේ එක වචනයක් පරිවර්තනය කරගම වැරදි අර මේ දැන් ඔය යම් යම් දේශකයන් වහන්සේලා මේ අවබෝධය කියන වචනේ භාවිතා කරන මේ යථා භූත ඥාන දර්ශනය. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අවබෝධය කියන්නේ මහා බාල දැනුම. ප්‍රමාණවත් ඥාන දැනුම. යථා භූත ඥාන දර්ශනය කියන්නේ අතවාදී තථාගාරී දැක්ක.
අභිඥාය සම්බෝධය.
ඔව් අභිඥේයං අභිඥාතං කියන தත්වය යථා භූත ඥාන දර්ශනය. දැන් මෙතන පියවර හතරක් තියෙනවා අභිඤ්ඤයන් කියන தත්වයටපත් වෙන. මොකද්ද? චක්කු කරණී පළවෙනි පියවර. දෙවෙනි පියවර ඥාන කරණී. තුන්වෙනි පියවර උපසමාය. හතරවෙනි එක මොකද්ද? අභිඤ්ඤයන්. ඒ හතරම තේරුම් නොගත්තොත් මෙතන ධර්මය යථාභූත ඥාන දර්ශනේ දකින්න බෑ. ඒ නිසා දැන් ඒක නිසා තමයි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. මේක අනුපූරක අනුපුබ්බංගම අනුක්‍රමික පිළිවෙල. චක්කුකරණී නැතුව එහෙම ඥානකරණී වෙන්න බෑ. චක්කුකරණී ඥානකරණී නැතුව එහෙම උප සමාය වෙන්න බෑ. උප සංමාය. උප කියන්නේ අප කැප කොට සං වලින් මිදී නිදහස් වෙන්නට කරන උත්සාහය. ඒ අනුව පැහැදෙනවා අර පාහින අර පාහන් කියන දෙයටපත් වෙනවා. ඒ අනුව අභිඥාය. අර බොහොම උසස් අවබෝධයක් යථා භූත ඥාන දර්ශනයක් ඒ පුද්ගලයාට ලැබෙනවා. මේ කෙලෙස් ප්‍රහාණය කළ හැකි කළ යුතුයි කිය. ඒ අනුව සම්බෝධාය අන්න සංකීර්ණ රාගය ද්වේෂය මෝහය බෝධාය කියන්නේ භව අංග වලින් කොටස් වලට බෙදලා ඒ බීකිරීමේ ශක්තිය රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරාහස් කිරීම තමයි සම්බෝධාය. ඒ අනුව නිබ්බානාය බැමි තුනේ නිදහස් වෙනවා. ඒ අනුව සංවත්තන්ති මේ සංවතට තිත තිබ්බ සංවත්තන්ති අන්තකල සංවත මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පැවැත්තු වත පාත්තගෙන වත තිත වතට තිත තිබ්බ සංවත්තන්ති.
සම්බෝධය කියන්නේ
සම්බුද්ධය
කියන එකම තමයි.
ඔව් සම්බෝධය සම්බුද්ධය දෙකම එකයි. දැන් සම්මා සම්බෝ සම්බුද්ධ ඒ කියන්නේ ඒකම තමයි. සම්බෝධය කියන එකම තමයි සම්මා සම්බුද්ධ. සනහ
වත බාග
කිරීමද සංවත්තන්ති කියන්නේ. නෑ වත බග කරලා බලනවා කියන්නේ මේ අර මේ බාග කරලා බෙදලා විභජනය කරලා දැන් විභජ්‍ය වාදයක් නෙමෙයි මේක. දැන් බුදුහාමුදුරුවෝ කළේ සියලු දේ බෙද 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 බෙද. දැන් මේ පටිකූල මනසිකාරය කොටස් 32කට බෙදුවා. දැන් මේ ආයතන 6කට 12කට බෙදුවා. පංචස්කන්ධය අපි මේ මොකක් හරි උපාදානය කරගත්තොත් මේක රූප වේදනා සංඥා සංකාර කොටස් 5කට බෙදුවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය බෙද 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 කොටස් කර කර බලන එක. දැන් මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ බෙදුවා. විභංග ප්‍රකරණය කියන පොත සහ මුලින්ම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව බෙදපු ආකාරමයි තියෙන්නේ. නැතු වෙන මොකක්වත් නෙමෙයි මේ ලෝකෙනි මේ බෙදලා තියෙන්නේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල තියෙන ක්‍රියාත්මක වෙන ආකාරයේ සහ මුලින්ම බෙදලා බෙදලා විභජනය කළා පින්නෝ එනිසා මේක මුල් කාලේ කිව්ව මේ බුදුහාමුදුරන්ගේ දේශනාව විභජ්‍ය වාදී විභජ්‍ය වාදී ඒක හරි විභජනය කළා ඒකනි කිව්වේ ආචික්කන දේශනා පඤ්ඤපන පට්ඨපන විභජන විවරණ උත්තානි කම්මං විභජන පඤ්ඤපන පට්ඨපන ඒක නිසා මේක බෙදලා බෙදලා බලගම තමයි අපිට දැන් අර මේ ඝන සංඥාව මේ නිච්ච සංඥාව මේ දුර සංඥාව මේ සාස්ෘතවාදී උච්ඡේදවාදී ආත්මවාදී අනාත්මවාදී ඔක්කොම හිතෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ අපිට මේක බෙදලා බලන්න පුළුවන් බෙදලා බලන්න බුදුහාමුදුරුවෝ කියනවා ඒක තමයි භගවත ගුණය භගවත් ගුණය ආනපාන සතිය කියන්නේ දැන් ආනපාන සතිය කියන්නේ ඒකමයි දෙකට බෙදලා අපි හොඳ නරක බලනවා රහ බැලීම අත්තරදී දැන් අපි කරන්නේ මේ ලෝකේ උරාබුන එහෙන් රූප උරාබුන කණෙන් ශබ්ද රූප උරාබුන නාසයෙන් ගන්ධ රූප උරාබුන නාසයෙන් ගන්ධ සුවඳ උරාබුන දිවෙන් රස උරාබුන කයෙන් පහස උරාබුන මනසෙන් ධම්ම උරාබුන මේ උරාබුන නිසා ප්‍රාණය කරන පානය කරන පානය කරන්නේ නිසා පණ ඇති ප්‍රාණීන් කියලා කියනවා. දැන් බැරි වෙලාවත් උරාබි වෙන්නේ නැහැ. එහෙනම් පණ නැහැ. දැන් අර මලමිනියක් මිනිහෙන් මැරුණාමත් ඔය ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි උරාබුනවා නැහැ. උරාබුන නැත්නම් පණ නැහැ. උරාබුන තාක්කල් පණ තියෙනවා. දැන් මේ උරාබීම අන්තවාදී ලෙස පෘථග්ජන පුද්ගලයා අර උපාදානය කරගෙන උරාබුන. ඒ නිසා මේ රහබැලීම අරිනවා. රහබැලීම ඇත්තරින් උරාබීම කියන එක යම්මාකාරයකට මේ කය පාත්තාගෙන යන්න අවශ්‍ය දේවල් කරනවා. නමුත් රහබැලීම අර පණීතා. පණීත බව අත්තරිනවා. ඒ නිසා අරහතෝ. රහතෝ අරහතෝ. දැන් කවුරුහරි කිව්වොත් රහත් කියලා මේක බුද්ධ භාෂිතයේ විකෘති කිරීමක් වැරදි වචනයක්. රහතුන් වහන්සේ නෙමෙයි අරහතුන් වහන්සේ. අරහතෝ අරහං. ඒක සම්පූර්ණ නොදන්නාකම නිසා අඥානකම නිසා වැරදි භාවිතයක් නිසා අපවාදයක් කරගත්ත මේ වචනේ වැරදි විදිහට පාවිච්චි කළා. ඒක රේකණ කිව්ව අර ගායකාශ්‍රමත් කිව්වනේ මම රහත් කියලා. අපි වගේ රහත් නෑ කිව්වා. දන්දුකම මම රහත් නෙමෙයි අරහත්. අද ඔය රහත් කියේ නෑ අරහත් නෑ රහත්. ඒක වෙන්න
පුළුවන්.
ඒක හරි. පුතන් යන පුද්ගලයා කිව්වොත් මම රහත් කියලා ඒක හරි. නමුත් අරහත් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. කොමාරි මේ සිංහල භාෂාවට කවුරු හරි පාවිච්චි කරනකොට මේ අරහං අරහතෝ අරහන්ත කියන වචනේ ලේසියට රහත් කියලා නෑ. ඒක බුද්ධ භාෂිතේ ලැබිටේ අලපිටේ ආභාෂිතේ කියන. ඒකෙන් ලොකු පාපයක් ලොකු වන්න ලොකු වෙනස්කමක් සිද්ධ වුණා. අද දැන් මේ සියලුම පිරිවෙන් වල ඔක්කොම ආන්තරන්ට උගන්වන්නේ අරහත්. අරහත්. අරහන්නේ. අරහන් තමයි
මේ
සම්මත කරගෙන රෙජිස්ටර් කරගෙන නිච්ච කරගෙන දැන් වෙනස් කරන්න හුඟක් අමාරු දැන් ඔක්කොම නිකන් කියවනකොට අවුරුත් කියන්නේ අර නිකන් ඔය අපි රහත් එයා රහත් කිය. ඒක වැරදි.
ස්වාමීන්
වහන්සේ දැන් ඒ වචන රෙජිස්ටර් කරගත්ත වගේම තමයි රාග දේශම හොල් රෙජිස්ටර් කරන් සංසාරින් අතුරලා ඉන්න ඒක රෙජිස්ටර්. ඒක රෙජිස්ටර් කියලු දෙ රෙජිස්ටර් කරගන්න. රෙජිස්ටර් කරනවා කියන්නේ මාගලි වචනේ නිච්ච කරනවා. නිච්ච කරනවා.
සෝවාන්
සකුර්දාගාමී අනාගාමී කියන වචන වල තේරුම කියලා දෙනවා. ඔව් ඒවත් තේරුම් තියෙනවා. අනාගාමි කියන්නේ න ආගාමි. ආයි කාම ලෝකවලට ගමන් කරන්නේ නැහැ. න ආගාමි. ආපහු ගමන නැහැ. ඒ වගේම සකදාගාමි කියන්නේ මේ ඕලාරික වශයෙන් කාමරාග වල තියෙන සාරවත්කම නිස්සාර බව දැක්ක පුද්ගලයා සකදාගාමි ඕලාරික කාමරාග වල පටිගත. ඒ වගේම සෝදාපට්ටි පලං කියන්නේ මේ දැන් සෝවන් කියන වචනේ වැරදි. සෝදාපට්ටි පලං සෝත ආපට්ටි එමුනන්න මේ අර පටිසෝතගාමී මාර්ගයට බැස්ස. අනුසෝතගාමී මාර්ගයේ අත්තරිය කියන එකයි සෝතාපට්ටි පල.
දසන සම්පන්නමයි.
ඔව් දසනේන සම්පන්නෝ කියන එකම කියන්න පුළුවන්. දසනීය පහතබ්බා කියන්නත් පුළුවන්.
සෝවාන්
ඒක ඒක භාවිතයට අරගෙන සිංහල මිනිස්සු වැඩනේ. ඒක දැන් අපි මේ රිජිස්ටර් කරගෙන ඔක්කොම කතා කරන මිනිස්සු සෝවාන් එයා සෝවාන්
එයා
බුද්ධ භාෂිත තියෙන සෝතාපට්ටි පලංවර සකදාගාමි අනාගාමි පල න ආගාමි අරහන්ත
සකෘදාගාමී
කෙනා කාම ලෝකෙක ඕනම උපදින්න පුළුවන්කම තියෙනවා නෑ ඒක වෙන්න බෑ ඒක අන්තර් තත්වයක් දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙක් යම් ආකාරයක සකදාගාමී ඵලය මාර්ගය පූර්ණ කරගත්තොත් ඒ පුද්ගලයා අනාගාමී වෙලාමයි
නවතින්නේ
ඒක තියෙනවා එතන මේ නවතින්න පුළුවන් තැනක් නෙමෙයි ඒක මොකද මේ ඕලාරික කාමරාග පිටික විතරයි එතෙන්දි මේ සකදාගාමී ඵලයෙන් ඉවත් කරන්න පුළුවන්.
විෂම් ප්‍රහීන කාලයක්
පමණයි. විෂම් ප්‍රහීන දාවත් ඒක ප්‍රහීන කරන්නේ යනකොට අර කාමරාග පිටික සියුම්නස සියලු කාමරාග පිටික වලින් ඉවත් වෙනවා මරණ මොහොතේව අනාගාමී වෙනවා. එතනින් මෙතන නවතින මිසක් සකදාගාමී ඵලයේ බව කිසි තැනක කිසි සූත්‍රයක නැහැ සකදාගාමී පුද්ගලයා ජාත සකදාගාමී වෙනවා ජාත සෝතාපන්න වෙන්න පුළුවන් අනාගාමී ඵලයට පත් වුණොත් මේ මිනිස් ලෝකේ ඉන්න බෑ කාම ලෝකේ දිව්‍ය ලෝකවල ඉන්න බෑ ඉන්න පුළුවන් එකම තැන අර සුද්ධවාස හතරේ සහ අර සංකාරික අසංකාරික අන්තර්භවික අනාගාමී ගන්ධබ්බ ළලේ
ඒ අවස්ථාවට පත් වෙනවා මේ සකදාගාමී
නුනෝ ඒ අවස්ථාවට පත් වෙනවමයි. හැබැයි එකම වැඩේ ඔය මොන අවස්ථාවකට පත් වුණත් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහන්ත කොහෙද ඉන්න පුළුවන්? මිනිස් ලෝකේ ඔය ඕනම ඵලයකට පත් වෙලා මුළු ජීවිත කාලයම ඉන්න පුළුවන්. වෙන කොහෙවත් ඔය තත්ත්වයට පත් වෙලා ඉන්න පුළුවන්කමක් නැහැ. දිව්‍ය ලෝකෙක සමාධිත්තික දිව්‍ය ලෝකෙක ඉන්න පුළුවන් වෙන්නේ අර මේ සෝතාපට්ටි ඵලයට පත් වූ අයට පමණයි. සෝතාපට්ටි ඵලයේ මාර්ගයේ සකදාගාමී මාර්ගයේ පූර්ණ කර ගමන් ඒ පුද්ගලයා අනාගාමී ඵලයට පත් වෙලා ඒ දිව්‍ය ලෝකෙන් ඒ මොහොතෙම චුත වෙලා යන්නේ. හැබැයි අර සෝතාපට්ටි ඵලයෙන් ඉවත් වූ පුද්ගලයා මිනිස් ලෝකයෙන් ඇවිල්ලා ජීවත් වෙලා ඉන්න පුළුවන්. මොකද මිනිස් ලෝකේ ඉන්න පුළුවන්. ඒක කියුවා කෝලං කෝලං කියලා කිව්වනේ ඒක කියන්නේ දැන් ඒක කිව්වා ඒක බීජ කෝලං කෝල කියලා දෙකක් කිව්වනේ ඒක බීජය ඉතුරු වෙලා තියෙනවා ඒක අවස්ථාවක් කාම ලෝකික යම් ආකාරයක උපදින්න පුළුවන්. ඒ නිසා දැන් සෝතාපට්ටි වලට පත් වූ දෙවියෙක් ඉන්නවනේ ජාති සෝතාපට්ටි. ඒ පුද්ගලයා සකදාගාමි මාර්ගයේ මේ බණ අහලා තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයාට මිනිස් ලෝකේ හැදලා තව එකවරක් උපදින අනාගාමි වෙලා ඒක සුද්ධාවාදී රැඳුණා එකවර රහන් ඵලෙන් නිවන් දකින්න පුළුවන්. ඔව් දෙකක් තියෙනවා ඒතර. සසංකාරික අසංකාරික හැටියට දෙකක් චූල වේදල්ල මහ වේදල්ල සූත්‍ර දෙකේම විග්‍රහ කරලා තියෙනවා. මේ සසංකාරික අසංකාරික කියන්නේ තමන් යම් ආකාරයක මේ අර රූප රාග අරූප රාග සංකාර හැටියට උපාදානය කරගෙන තියෙනවෝ රූප රාග අරූප රාග සංකාර හැටියට උපාදානය නැති අසංකාරික ඒ දෙක දෙආකාරයෙන්ම අනාගාමී ගන්ධබ්බයන් මේ මේ අන්තර්භවික හැටියට උපදින්න පුළුවන් කියලා චූල වේදල්ල සූත්‍රයේ දෙපැත්තම දෙආකාරයෙන්ම දෙකම විග්‍රහ කරලා තියෙනවා. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා වෙන කිසිම සූත්‍රයක නොකියු ඒකායන මග මේකයි කියලා. අයං ඒකායන මග්ගෝ කියලා වෙන කිසි සූත්‍රයක දේශනා කරලා නැහැ.
සංකාරික අසංකාරික අභිධර්මයට අනුව මේ සමාධි වීම සහ වෙනෙක් තවත් කෙනෙකු විසින් කරවීම කියන එතන තියෙනවා. ඒක මේ පද පරමද?
ඒක පද පරමයි. ඒක යම් ආකාරයක ඉතින් මිනිහෙක් සංකාරික අසංකාරික නම් එහෙම වෙන්න පුළුවන්. නමුත් මෙතන චූල වේදල්ල සූත්‍රයේ තියෙන්නේ ඔය අනාගාමී ගන්ධබ්බ සංකාරික අසංකාරික ඒක නෙමේ මේ වෙන ආකාරයක විග්‍රහය.
අර්ථ ධර්ම
නිරුක්තියෙන් එතන තියෙන සසංකාරික අසංකාරික කියන එක. ඔව් ඔව්
දෙකම
තියෙනවා. ජානනාන්ද මේ දැන් අර අයම් වික්‍රේ ඒකයි නමග්ගෝ කියන්නේ ඒක වෙන කිසිම තැනකින් නෙමෙයි මේක සිහිනාදයක්මයි. ඔව්. මේක එකම මාර්ගය හැටියට බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. අනිත් පාර මේ මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ විතරයි තියෙන්නේ. මේ අනාපාන ආනපාන සති බුද්ධ ආනපාන සති භාවනාව නියම වශයෙන් කරගෙන යනවා නම් නියත වශයෙන්ම අවුරුදු 7ක් උපරිම දවස් 7කට අවම මගඵල දින්නම් මගඵල අධිගතා වූ. ඒක නිසා මේක හරියට දැනගෙන තේරුම් ගත්තොත් මේක මාර්ග ළමන්න පුළුවන්.
අනාර්ය භාවනා තුළින් ඔය ආස්වාස ප්‍රාස්වාසයට යොමු කරලා එතනදී අර ධානය ලැබෙනකොට සෝවාන් කියලා එතන දික්තියක් දාලා ඊට පස්සේ ඒ දික්තිය තුළ හිර කරලා තියෙනවා මේ කාලං ආගමී කියලා.
කාලනාගමී කියන්නේ මොකද?
කාලනාගමී කියන්නේ කාලය එන තෙක් මේ රැඳී සිටින.
නෑ 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 නෑ. කාලනාගමී කියන්නේ කාල කියන්නේ මාගදී භාෂාව කෙලෙස් ආගමනිය. කාල කියන්නේ කෙලෙස්. දැන් කාලේ න කිව්ව ගමන් කෙලෙස් නැති කිරීම. කාලේ න ධම්ම සාකච්ඡා කාලේ න ධම්ම සවණං කාලේ න සමතු කාලේ න විපස්සනා. පග්ගුණ සූත්‍රය. කාලේන කල්යන කලන හිලුට නැති කිරීම කියන අර්ථය. දැන් අපි මේ ධර්මයේ දේශනා කරනකොට මේ වචන පාවිච්චි කරනවා. දැන් මේ සමන්ත චක්කවාලේසු අච්ඡාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සකමුක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්ත. මේක ඕප්‍රත්‍ය කාලෝ කෙලෙස් දවා තමා ඉවත් කරන්නට මේ ධර්මයට සවන් දෙන. මේක මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ධර්මයේ ඇසිය යුත්තේ කෙලෙස් දවා තමා කෙලෙස් ප්‍රහාණය කර. ඒකයි අයං දැන් ඒ වගේම දැන් මේ වස්සාන කාලේ පන්සල්වල නොයෙකුත් තැන්වල ලියලා තිනා අයං වස්සාන කාලෝ මේ වස්කාලේ මේ කෙලෙස් දවා තවා මගඵල ලබන්නට උත්සාහ කරන කාලය. කාලෝ කියන්නේ කෙලෙස්. මේ කාලෝ කියන වචනේ මාගදී භාෂාවේ කොහෙවත් වෙලාවට කාලයට යොදලා නැහැ. මාගදී භාෂාවේ තියෙන වචන හතරක් වෙලාව කාලය දක්වන්නේ. යාමය, සමය, යුගය, කප්පය. අන්න ඒක වචන හතරෙන් එකක් පාවිච්චි කරලා තිනුනේ අන්න වෙලාව. යාමය, සමය, යුගය, කප්පය. දිග කාලයක් නම් කප්පය. කෙටිම කාලයක් නම් යාමය. දැන් හිමිදිරි යාමය, සන්ධ්‍යා යාමය එහෙම තියෙනවා. නමුත් මේ කාල කිව්වොත් මේ කෙලෙස් පොදි කාල ලෝ කිව්වොත් ඕ ප්‍රත්‍ය තියෙන්නේ අර ඕපනයිකෝ ප්‍රත්‍ය තියෙන්නේ ඕ. ඕ ප්‍රත්‍ය කියන්නේ කෙලෙස් දවා තමයි මිදි මිදන්නේ. කාලේ න කිව්වොත් කෙලෙස් වලින් කෙලෙස් සාමුලින් නැති කිරීම. කාලා මා කිව්වේ මා කියන්නේ සාමුලින් මිදී නිදාසන. කාල කියන්නේ කෙලෙස්. ඒක නිසා මේ ත්‍රිපිටකයේ හැම කොහෙවත් කාලාම කියලා ජාතියක් කාලාම වරු කියලා නැහැ. නමුත් ත්‍රිපිටකයේ පරිවර්තනය කළ තියෙන්නේ කාලාම වරු. නමුත් මේ ත්‍රිපිටකයේ මේ එතනම තියෙනවා මේ කේසපුත්ත බ්‍රාහ්මණ ගාමයටයි මේ ගියේ. මේ කේසපුත්ත බ්‍රාහ්මණ ගාමී කේසපුත්ත කියන බමුණු ගමේදී මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට උත්සාහ දරන පුද්ගලයන්ටයි මේ කාලාමා කියලා වචන කිව්වේ. ඒ නිසා මේ කාල කියන වචනේ මාගදී භාෂාවේ වෙලාවට කාලයට කොහෙවත් පාවිච්චි කරලා නැහැ. දැන් අර කළු බුද්ධ රක්තිත හාමුදුරුවෝ කළු වර රැයක කළු වර ගහක් මුල කළු දිය පොකුණ යට කළු නැති කරන ධර්මයක් දේශනා ඔක්කොම කලු කෙලෙස්. ඒවා නැති කරන ධර්ම දේශනාවක් තමයි දේශනා
කළේ.
අරදී ඔක්කොම උපමා. ඒ වගේම දැන් අපි කාලි මෑණියෝ කියලා කෙනෙකුට ගාවට යනවනේ. කාලි කියන්නේ කෙලෙස් වලට අධිපති මෑණියෝ. එතෙන් කියන්නේ මේ හොඳ වැඩක් කරන්න. එතෙන්ට යන්නේ සාප කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ඊර්ෂ්‍යා කරන්න, පලි ගහන්න, පොල් ගහන්න නේ ඔය යන්නේ. ඒ කෙලෙස් වලට කාලි කියන්නේ කෙලෙස් වලට අදිපති. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ මාගදී භාෂාවේ කොහේ හරි කාල, කාලාමා, කාලේන, කාලෝ මේ කාලි මේ වගේ වචනයක් තියෙනවනම් මේ වෙලාවට සම්බන්ධ එකක් එහෙම නෙමෙයි. නමුත් මුළු ත්‍රිපිටකයේම සිංහලට පරිවර්තනය කරනකොට මේක මේ වෙලාවට මේ නිසි කාලෙට. දැන් කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියන එක නිසි කාලෙට ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. නිසි කාලෙට මොකද නොනිසි කාලේ නේද? එහෙම නොනිසි කාලක් තියෙනවා මේ ධර්මයට. ඒවා ඔක්කොම යම් ආකාරයකට විකෘති කළා, විනාශ කළා, වෙනස් කළා තියෙනවා. ඉතින් ඒක ඒවේ පරිවර්තකයෝ. මේ මාගදී භාෂාව එහෙම ඕන ඕන විදිහට කාටවත් පරිවර්තනය කරන්න එහෙම වැරදි අර්ථ දෙන්න බෑ. ඒකනේ අර මාත්‍යගේ විදිහට බැටි වෙලාවත් ඕක පරිවර්තනය කරනකොට පොඩි වැරද්දක් හරි වුණා. අපි ඇති වන්නක් වෙන්නේ.
ඒක විශාල වැරද්දක් නෙමෙයි මේ වැරද්ද උන්
කියුවා. මේක පිටපස්සේ මේක රෙජිස්ටර් වෙනවා මේ වරද. ඒක නෙමෙයි. ඉතින් ඒක එහෙම ලියනවා නම් හොඳයි. නමුත් යම් යම් විදියට මේක අපි වෙන භාෂාවකින් කියනකොට සැකෙමින් අදහස ලිව්වත් කොතන හෝ වරදක් වෙන්න ඉඩ තියෙනවා පෘථග්ජන පුද්ගලයන් අතින්. එකයි වෙන්නේ. යුක්ත කෙනෙක්මයි මේක හරියට අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කළ යුත්තේ. හොඳයි, එහෙනම් වෙලාව පහට කිට්ටුයි. දැන් එහෙනම් පහයි. මේ උපාසකම්මල කොටස අපිට යන්නත් එපාය බස්වල ගමට ගෙවල් වලට. හොඳයි, එහෙනම් අදට මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අවසානයි. හෙට උදේ 8ට අපි තවත් සූත්‍ර දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාවනාවට අදාළව, නිවන් මාර්ගයට අදාළව, නිවේදික පරියායට අදාළව සූත්‍රයක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හවස් වෙලාවේ මේ දැන් මහා සතරාජිපට්ඨාන සූත්‍රයේ පියවර තුනෙන් පබ්බ විශේෂකම අවසానයි. නමුත් බුදුහාමුදුරුව දේශනා කරපු මේ භාවනාවට අදාළ තව බොහෝ සූත්‍ර තියෙනවා. විශේෂයෙන්ම කායගත සති සූත්‍රය. ඒ නිසා කායගත සති සූත්‍රය බොහොම කෙටියෙන් විග්‍රහ කළා. මේ කායගත සති සූත්‍රයත් මහා සතරාජිපට්ඨාන සූත්‍රයත් අතර ඇති වෙනස්කම් තේරුම් කළ දෙන්නට එහෙම නැත්නම් මේ නිවන් මගට මේ දෙක දෙවෙනි ටිකට උපකාර වන ආකාරය විග්‍රහ කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැන් අද දවස් තුනක් අවසානයි. 1, 2, 3 දැන් හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද මේ බුද්ධ ආනාපාන සතිය කියන්නේ. කොහොමද මේ බුද්ධ ආනාපාන සතියේ පිහිටිය යුත්තේ? කොයි වෙලාවටද මේ ආනාපාන කළ යුත්තේ? මේක තේරුම් ගත්තා නම් මේ පින්වතුන් ගෙදර හිටියත් මෙහෙ හිටියත් කොහෙ හිටියත් මොන වැඩක් කළත් ඕන වැඩක් කරන්න පුළුවන්. හැබැයි අර ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන් කළොත් සති සම්බොජ්ජංගය වැඩිනවා. අර චත්තාරෝ සතිපට්ඨාන පූර්ණ වෙනවා. එනිසා මේක තමන්ගේ හිතට වර්තමාන මොහොත තුළ එන අරමුණ නිවැරදිව දැන හඳුනා ගන්න යුතුයි පජානාති. ඒ අරමුණ වැරදි නම් ප්‍රහාණය කළ හරි අරමුණ ගත යුතුයි සික්කති. ඒ අනුව වාසය කළ යුතුයි දිගටම විහෙරති. ඒ අනුව සම්පජාන කාරී හෝති විය යුතුයි. ඒ වගේම පච්චවෙක්කති විය යුතුයි. ප්‍රත්‍යවේක්ෂායනි පසු විපරම් කළ යුතුයි. ඒ අනුව කායකායන පස්සනාව පූර්ණ වෙනවා. කායකායන පස්සනාව පූර්ණ වෙනකොට අනුපස්සනාව වෙනකොට ක්‍රියා විවේකය අලුතෙන් උපදින්නේ නැතිකොට අලුතෙන් වේදනාවක් වේගයක් හිතේ උපදින්නේ නැහැ. ඒ වගේම අලුතෙන් හිතේ වේගයක් වේදනාවක් අලුතෙන් උපදින්නේ නැත්නම් චිත්ත ආවේගයක් අලුතෙන් උපදින්න හේතුවක් නැහැ. ඒ අනුව අර ධම්මේසු ධම්ම අනුපස්සනාවෙන් අර පංචකාම නීවරණ ධර්ම ප්‍රහාණය වෙලා යනවා. ආයතික රටාව පිරිසිදු වෙනවා. පංචස්කන්ධය උපාදානය කර ගැනීම නවතිනවා. අර ඉන්ද්‍රියයන් මතු වෙනවා. ආයතන යට යනවා. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. සත්‍යබෝධ්‍යංග වැඩිනවා. මග්ගේ මග්ඥාන දර්ශනය පූර්ණ වෙනවා. මේක කරගන්න වෙලාවක් දෙනක් අවශ්‍ය නැහැ. බස් එකේ යනකොටත් ඔය ආනාපාන සතිය යනකොට එනකොට කනකොට බොනකොට ගච්ඡන්නවා ටිටුවා සහිනවා නිසින්නවා ඕනලාකු පුළුවන්කම. හැබැයි යම් කිසි වෙලාවක කොයි මොහොතේ ආනාපාන සති සමාධිය නොහිට කේන්ති ගියොත් තරහා ගත්තොත් ප්‍රිය දෙයට ඇලුනොත් අර සියලු දේ ආයංශය හැටියට අන්තිම උපදින. මේක තේරුම් ගත යුතු ආය මොනින්ද යන්නේ. ඒක නිසා හැම තිස්සෙම වර්තමාන මොහොතේ හිත පාත්වාගෙන අවධානයෙන් ඉන්න ඕනේ. පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සතෝ ආසරති සතෝ පස්සරති. ඒක තමයි අවශ්‍යතාවය. හොඳයි එහෙනම් කවුරුත් සාමුකාරය. එහෙනම් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචාමි සම්බජං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචාමි සම්බජං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචාමි සම්බජං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන නිබ්බාන සමාගමු සතං සමාගමු.